මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙකු නමක් යෝජනා කරන සිල්ලා සිටිනවා.
ශ්‍රී ගුරුවර්ධන මැතිණිය මම යෝජනා කරනවා.
මම යෝජනා මම ස්ථිර කරනවා.
ගරු මරික්කා මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමියනි, මීට අවුරුදු දෙකහමාරකට කලින් මේ රටේ ජනතාව වැඩ කරන විරුවෙක්, වැඩ කරන රටක් ගෙනල්ලා ඒ වගේම පරිණත මේ රට වෙනස් කරන්න පුළුවන් නායකයෙක් කියපු මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට ගේන්න, ඒ වගේම ඡන්ද මැෂිමක්, ඒ වගේම ආර්ථික හසුරුවන දක්ෂයෙක් කියලා ගෙනාපු ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ මහත්මයාට අද මේ වෙනකොට මේ අවුරුදු දෙකහමාරක් ගිහිල්ලා ඉන්නකොට මේ රටේ ජනතාව ගෝටා ගෝ හෝම් කියලා කියනවා. ඒ වගේම ආර්ථික ඝාතක බැසිල් ගෝ හෝම් කියන තත්ත්වයට අවිල්ල තියෙනවා. ඒතර අපි කල්පනා කරලා බලන්න වටිනවා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, ඇයි මෙහෙම වුනේ කියලා. කෙටියෙන් කල්පනා කරුවොත් දැන් මේ වැඩ කරන විරුවව ගෙනල්ලා මොකද්ද වුනේ? ආපු ගමම්ම තමන්ගේ ගජමිතුරන්ට දොළපිදේන දෙන බදු සහන දුන්නා බිලියන 800ක් විතර. ඊට පස්සේ මේ ඒ රාජ්‍ය ආදායම නැති වුණාම ඒ රාජ්‍ය ආදායම නැති වෙච්ච එක හදාගන්න සල්ලි අච්චු ගන්න ගත්තා. සල්ලි අච්චු ගැව්වම උද්දමනය ඉහළ ගියා. උද්දමනය ඉහළ ගියාම ඩොලර එක බලෙන් අල්ලගත්තා. ඩොලර එක බලෙන් අල්ලගත්තු නිසා ප්‍රේෂණ ආවේ නැහැ. මාසෙකට ඩොලර් මිලියන 650ක් විතර එන එක 400කට 200කට විතර අඩු වුණා. ඉතින් මේ නිසා තමයි මේ ආර්ථික අර්බුදයේ මෙච්චර දරුණු තත්ත්වයකට ආවේ. අනිත් පැත්තෙන් මොකද වෙලා තියෙන්නේ? අනිත් පැත්තෙන් දැන් අපනෑනේ වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒක ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. දැන් ගෝටා ගෝ හෝම් කියන තත්ත්වෙ මිනිස්සු කියන්න ඇවිල්ලා තියෙන්නේ. අද මහමාග මිනිස්සු ගෑස් පොලිම් වල ඉන්න ඕන, කරන්ට් මේ බඩු පොලිමේ ඉන්න ඕන, ඊළඟට තෙල් පොලිමේ ඉන්න ඕන, කරුවලේ ඉන්න ඕන, ළමයින්ට කිරිපිටි ටිකක් දෙන්න විදියක් නැහැ. හැබැයි මේ ආණ්ඩුව වගේ වගක් නැතු ඉන්න බවටත් ජනතාවට තේරලා තියෙනවා. ඒ නිසා තමයි අද තැන් තැන්වල ජනතාව ස්වායත්තව උද්ඝෝෂණ කරන්න, පිකටින් කරන්න මේ රාජපක්ෂලා ගෝ හෝම් කියන සංකල්පය මේ රට ඇතුළට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, මේ රටේ දුප්පත් ජනතාවගේ ඉඳලා ඒ වගේම මධ්‍යම පාන්තික ඉහළ මධ්‍යම පාන්තිකයාගේ කරමතින් මේ බලයට පත් වෙච්ච මේ ජනාධිපතිවරයාට මේ ජනතාව උදේට පොලිමේ, දවල්ට පොලිමේ, රැට පොලිමේ, කරුවල ඉන්නගෙන වගේ වගක් නැහැ. කොච්චරද කියනවනම් මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, චීනයේ ගුවන් යානාවක් අඩංගු වෙලා 130ක් මේ නැති වෙනකොට ඒකට ටක් ගාලා ශෝක ප්‍රකාශය කරලා ඉවර වෙලා මේ ට්විටර් පණිවිඩ නිකුත් කරනවා. හැබැයි මේ ලංකාවේ එතුමාගේ ආණ්ඩුව, එතුමාගේ අමාත්‍ය මණ්ඩලය, එතුමන්ලා හදපු පොලිමේ, තෙල් පොලිමේ ඉඳලා 4 දෙනෙක් මැරෙනවා, එක්කෙනෙක් වචනයක් කියන්නේ නැහැ. එනිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, මහ ලොකුවට කය ගැහුවට දැන් මේ විරුව එනකොට සීනි කිලෝවක් මේ 85යි. දැන් කීයද? අද 200 ගානකට ගිහිල්ලා තියෙනවා. හාල් කිලෝවක 85ට තිබිච්ච එක 160ට අවිල්ලා තියෙනවා. පෙට්‍රල් ලීටර 134ට තිබිච්ච එක 254ට අවිල්ලා තියෙනවා. ගෑස් සිලින්ඩරේ 1475ට තිබිච්ච එක 4199ට අවිල්ලා තියෙනවා. වැඩි ඕනේ පැනඩෝල් පෙත්තක් 125ට තිබිච්ච එක රුපියල් 3ට අවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට මට පොලිමක් කියාගන්න පුළුවන්. අද කිරිපිටි පැකට් එකකුයි සිමෙන්ති පැකට් එකකුයි ගාන එක ලෙවල් එකට අවිල්ලා තියෙනවා. එතකොට මේ මට්ටමට අද මිනිස්සුන්ට තේකබ් බොන්න බැරුව කන්න බැරි තත්ත්වයට පත් කරලා නිසා තමයි ගෝටා ගෝ හෝම් කියලා ඉවරලා පක්ෂපාත ભેදෙන් තොරව එතුමන ජන දුන්න ජනතාවම කියන තත්ත්වයට අවිල්ලා තියෙනවා. ඒ නිසා මුලස්සනේ මේ ගරු මන්ත්‍රීතුමනි, දැන් මේගොල්ලෝ දැන් මේ ගෝටා ගෝ හෝම් කියලා ජනතාව කියනකොට සර්වපාක්ෂික සමුළුවක් අටවන ජනාධිපති කාර්යාලය කිසිම නෛතික තත්ත්වයක් නැහැ. දැන් අත වශයෙන්ම මුදල් ඇමතිවරයා කරන්න ඕන, ජනතාවට වක් කියනවා නම් මේ පාර්ලිමේන්තුවට එන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ පක්ෂයක මේ ගැන විවාද කරන්න ඕන. ඒ විවේචන වලට මුහුණ දෙන්න ඕන. ඒ විවේචන වලට මුහුණ දීලා ඒ හරහා විසඳුමක් ගන්න උත්සාහ කරන්න ඕන. නමුත් එතුමා මේ පැත්ත බලාතර එන්නේ නැතුව මීඩියා ෂෝ එකක් දාන තමයි මේ සර්වපාක්ෂික සමුළුව දාලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවට තියෙන මූල්‍ය බලය තුට්ටු දෙකට දාලා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ නැතුව, රටේ ව්‍යවස්ථාවට ගරු කරන්නේ නැතුව, ඒ වගේම ව්‍යවස්ථානුකූලව මේ අර්බුදයෙන් ගොඩේ මේ ප්‍රතිඵලයක් හොයන්නේ. හැබැයි ඒ සර්වපාක්ෂික සමුළුවේ මොකද අරමුණ? ගෙනල්ලා තමුන්නාන්සලගේ ආණ්ඩුව මෙහෙමයි කරේ, ගිය ආණ්ඩුව තමයි වක් කියන්න ඕන කියලා ඉවරලා මේ දේශපාලන ගේම් එකක් ගහන එක තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු. අපි දැක්ක අයියේ මේ රටේ ආර්ථික ඝාතකයා අද මේ ඩොලර් අර්බුදයට වක් කියන්න වෙන කවුරුත් නැමේ අංක 1 කබ්‍රාල්. මහා බැංකුව අධිපති කබ්‍රාල්. මොකද හේතුව දැන් මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි 1977 දී ඩොලරයක් රුපියල් 7යි. මේ බාරගද්දී 180 ගානයි. දැන් අවුරුදු දෙකමාරක් ඇතුළත රුපියල් 100කින් විතර ඩොලරයක් වැඩි කරලා තියෙනවා. මාසයක් ඇතුළත. එතකොට අවුරුදු 40ක් තිස්සේ 185 දක්වා 7 ඉඳලා වැඩි වෙච්ච එක මේගොල්ලෝ මාසයක් ඇතුළත රුපියල් 100කින් වැඩි කරගෙන තියෙනවා. එතකොට මේ ඇයි මේ උද්දච්චකමින්ද අපි මේ සර්වපාක්ෂික සමුළු තියන්න කලින් ගිය අවුරුද්දේ මේ ආර්ථික කඩාවැටීම ආරම්භ වෙද්දී අපි කිව්වා රුපියල අප්‍රමාණය වෙන එක කරන දෙයක් නෑ අතාරින්න කියලා ඉවරලා. මොකද අතෑරිය නම් ප්‍රේක්ෂණ දිගටම ගලා එනවා. ඒ වුණා නම් අද මේක රුපියල් 290ට යන්නේ නෑ. රුපියල් 230 235 උපරිම එක නතර වෙවි. බඩමිල මෙච්චර ඉහළ යන්නේ නෑ. උද්දමනේ මෙච්චර ඉහළ යන්නේ නෑ. පෝලිම් මෙච්චර එන්නේ නෑ. එහෙනම් ජනතාවට පන්දම් පත්තු කරගෙන කරවලේ ඉන්න වෙන්නේ නෑ. ඒ වගේම කිරිපිටි පෝලිමේ ඉන්න වෙන්නේ නෑ. ඒ නිසා මේ කියපු එක දෙයක්වත් උද්දච්චකමයි අදිටක්සේරුවයි නොහැකියාව හින්දා
මේ තු දෙකක කාලයක් තියෙනවා.
නොහැකියාව හින්දා අහන්න නැතු ඉඳලා දැන් මේ බොරු සර්වපාක්ෂික සමුළු දාන්නේ මේ ප්‍රශ්නේ අවදා මේ විසඳන නෙමෙයි අවදානේ වෙන පැත්තකට ගෙනියන්නේ. ඒ නිසා අපි කියන්න කැමති දර අර බ්ලූම්බර්ග් සංග්‍රහ කියපු විදියට මේ රාජපක්ෂ පවුලේ 4 දෙනෙක් එකතු වෙලා මෙච්චර ස්වභාවික සම්පත් වලින් අනුන වෙච්ච මෙච්චර සම්පත් තියෙන මානව සම්පත ඊටාම ඉහළින් තියෙන හැකියාවන්ගේ නිපුණතාවයන්ගේ පිරිච්ච රටක් බංකොලොත් කරලා කාබාස්මිය කරලා නන්නන්තර කරලා විනාශ කරලා වගේ වගක් නැතුව ඉන්නවා. ඒ නිසා මේ පැලස්තර විසඳුම් දාලා වැඩක් නැහැ මුලස්සනේ ගරු මන්ත්‍රීතුමියනි. ඒ නිසා මොකද සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ නිර්මාතෘවරයා කර්තෘවරයා කවුද කියලා හොයාගන්න බෑ. මේකේ නම් පැහැදිලි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ මහා බැංකු අධිපති කබ්‍රාල් තමයි මේ මේකේ කර්තෘලා. ඉතින් ඒ නිසා අද අපට වඩා හොඳින් මෙච්චර දවස් පිටිපස්සේ පසුබල ඉඳගෙන මේ රාජපක්ෂලාට කඩේ ගිය පසුබල මන්ත්‍රීවරුන්ට දැන් තේරලා තියෙනවා මේ මොළ හතක් තිබ්බට මොළ කාලක්වත් නැහැ කියලා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති අද මේ වෙනකොට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා අක්‍රීය චරිතයක්. එතුමාට මේ ආණ්ඩු පාලනය තුළ කිසිම තැනක් දෙන්නේ හෝ මේ එතුමා බලෙන් යන්නේත් නැහැ. දෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අද මේක කීතු කීතු වලට ඉරා වැටිලා තියෙන මහ ජනතාවගේ ගල්මුල් ප්‍රහාරයට ලක් වෙලා තියෙන ඒ වගේම මිනිස්සුන්ගේ හූපාර ලක් වෙලා තියෙන මේ ආණ්ඩුව ගැට ගහන දේශපාලන නාට්‍ය වලට අපි සූදානම් නැහැ. හැබැයි අපි රට ගොඩ දාන නිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒ නිශ්චිත වැඩපිළිවෙල සාකච්ඡා කරලා ඒ අනුව රට දියුණු කරන්න අපි මේ අපි සහාය දෙන්න සූදානම්. හැබැයි ඒ හරහා නැවත රාජපක්ෂලා වර කරත්තරෝදේ වගේ කරකවලා කියන අපි සූදානම් නැහැ කියන එක පැහැදිලි කරන නිසා අවසාන වශයෙන් කියනවා කරුණාකරලා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා ජනතාව කියනවා ගෝටා ගෝ හෝම්. ඒ නිසා ගෙදර යන්න කියලායි අපි කියන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු නලින් ෆර්නාන්ඩු මන්ත්‍රීතුමා. ඔබතුමාට මේතු 10ක කාලයක් තියෙනවා.
මූලාසනුරේ ගරු මන්ත්‍රීතුමිනි, එකතු කුල අගේ මත බදු සංශෝධන කෙටුම් පතත් ඒ වගේම දේශීය ආදායම් පනත සම්බන්ධව තියෙන කෙටුම් පතත් අද ඉදිරිපත් කරන වෙලාවේ මම වචන කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ විශේෂයෙන්ම බදු ගැන කතා කරද්දී අපිට බදු ලබා ගන්න වෙලාවට බයින එකත් බදු සහන ලබා දෙන වෙලාවට ඒ සහන ලබා ගන්න අය සන්තෝෂ වෙන එකත් අපේ රටේ තියෙන සම්ප්‍රදායක්. එතකොට සාමාන්‍ය බදු අපි රටේ ප්‍රතිපත්තියක් ඇතුළු බදු ප්‍රතිපත්තියක් විදිහට අපි යම් යම් තීන්දු ගද්දී මේ රටේ සාමාන්‍ය විපක්ෂයට විරුද්ධ වෙන එකත් ආණ්ඩු පක්ෂයට මූණ දෙන එකත් සාමාන්‍ය සම්ප්‍රදායක් කියන එක අපි කවුරුත් දන්නවා. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා දැන් මේ සියලු විපක්ෂ මන්ත්‍රීවරු කිව්වේ ලබා දුණු බදු සහන අපි 2020 අවුරුද්දේ ලබා දුණු බදු සහන නිසා මේ රටේ ආර්ථිකය කඩාවැටුණා, මේ රටේ ආර්ථිකල විශාල මරු පහරක් සැදුණයි කියන එක. අපි කල්පනා කරන්න ඕන රජයක් විදිහට අපි බදු සහන ලබා දෙන්න කටයුතු කරේ ඒ 2020 අවුරුද්දේ ඇයි කියන එක. විශේෂයෙන්ම 2019 අවුරුද්ද වෙද්දී මේ රටේ ආර්ථිකයේ විශාල පසුබෑමකට ලක්ුණයි කියන එක අපි සියලු දෙනාම පිළිගන්නවා. විශේෂයෙන්ම ප්‍රාස්කු ප්‍රහාරයෙන් පස්සේ රටේ ආර්ථිකය කඩාවැටලා රටේ ජනතාවට විශ්වාසයක් නැති වෙදී තමයි අලුත් ආණ්ඩුවකට මේ රටේ ජනතාව අලුත් ආණ්ඩුවකට අලුත් නායකයෙකුට බාර දුන්නේ. එතකොට අලුතෙන් පත්වන රජයක් අලුතෙන් පත්වන නායකයෙක් හැමතිස්සෙම බලන්නේ ඒ තමන් රටේ ආණ්ඩුව බාරගත්තු ගමන්ම ඒ රටේ තියෙන ජනතාවට ඒ රටේ තියෙන ව්‍යාපාරිකයන්ට ඒ රටේ තියෙන අනිකුත් ව්‍යාපාර ආරක්ෂා කරන වැඩපිළිවෙලකට යන්න ඕනයි කියන එක ඕනම අලුත් රජයක් තීන්දුව කරනවා. දැන් 2015 ආණ්ඩුව ආපු ගමන් යහපාල ආණ්ඩුව කෙරුවේ ඒ බදු වෙනස් කරලා බදු වෙනස් ප්‍රතිපත්තියකට ගියා. එතකොට 2019 අපි ආණ්ඩුවත් ආපු ගමන් අපිට යම් තත්ත්වයක් අපි කල්පනා කරලා බලද්දී අපිට තිබුණා ඒ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න ඕන නම් ආර්ථිකයට පණක් දෙන්න ඕන නම් අපිට අවශ්‍ය වුණා අපිට බදු සහන ලබා දෙන්න. ඒකෙදී අපි පළවෙනිම බැලුවේ අපේ දේශීය ව්‍යාපාරිකයා ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයව අපිට ආරක්ෂා කරගන්න ඕන. මොකද කොවිඩ් වසංගතය තුළ අපිට වැටහීමක් තිබ්බේ නැහැ අපේ රටේ ආර්ථිකය කොච්චර තැනකට පල්ලෙහාට වැටෙයිද, එහෙම නැත්නම් අපේ රටේ ව්‍යාපාරිකය කොච්චර තැනකට වැටෙයිද කියන එක අපිට මිම්මක් ගන්න බැරුව තිබ්බේ. ඒ නිසා තමයි අපි පුළුවන් තරම් ඒ බදු සහන ලබා දීලා රටේ මධ්‍ය පරිමාණ එහෙම නැත්නම් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට සහනයක් ලැබුණේ. එතකොට අපිට විපක්ෂයෙන් කිව්වේ මොකද්ද? සහන දෙන්න එපා. මේ සහන දුන්නොත් මේ සහන යන්නේ ව්‍යාපාරිකයට. මේ ව්‍යාපාරිකයෝ සේරම හම්බ කරගන්නවා කියන එක. අපි හම්බ කරගන්නවා කිව්වත් මේ රටේ ව්‍යාපාරිකයෝ මේක වෙන පිටායකට හම්බෙන්නේ නැහැ. මේ මුදල් නැවත ආයෝජනය වෙනවා. මේ මුදල් රට තුල සංසරණය වෙන්නේ. නමුත් ඒක පිළිගත්තේ නැහැ. ඊට පස්සේ මොකද්ද කිව්වේ? දැන් අපි 2020 අවුරුද්දේ අපේ අයවැදී අපි යම් යම් බදු සංශෝධන වෙනස් කරලා අපි බදුද අලුතෙන් අඳුනලා දුන්නා. විශේෂයෙන්ම අද අපි දැන් මේ අද ඉදිරිපත් කරලා තියෙන බද්ද වැට් බද්ද මූල්‍ය සමාගම් සඳහා 15 තිබ්බ එක 18 දක්වා අපි කටයුතු කරලා තියෙන එක වැඩි කරන්න. ඒකෙන් අපි බිලියන 14ක මුදලක් බිලියන රුපියල් බිලියන 14ක් අමතරව ලබා ගන්නවා. ඊට අමතරව අපි තවත් යෝජනාවක් කරා මිලියන 2000කට වැඩි පිරිපැටුමක් තියෙන ඇස්තමේන්තු පිරිපැටුමක් තියෙන ආයතන වලට එකවරක් පමණක් ලබා ගන්න බද්දක් එහෙම නැත්නම් අධිභාරයක් ලබා ගන්න. මොකද්ද කරේ? දැන් අපි මේක ඉදිරිපත් කරපුවම මේකට විරුද්ධව ගියා උසාවි. උසාවි කිව්ල මොකද්ද කරන්නේ? උසාවි කිව්ල මේ බද්ද ගන්න එපා කියන එක කියනවා. එතකොට එක පැත්තකින් කියනවා බදු ලබා ගන්න කියලා, එක පැත්තකින් කියනවා බදු ලබා ගන්න එපා, අපි උසාවි ගිහින් මේවා ගන්න ක්‍රමය වැරදි කියලා කියනවා. එතකොට මේක තමයි මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් එක එක කාලෙට එක එක වෙලාවට අපි තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කරන විදිය. එතකොට දැන් ඒකේ මොකක්ද එකෙන් අපි බිලියන 100ක් බලාපොරොත්තු වුණා. දැන් ඇත්තටම අපි සන්තෝෂ වෙනවා. මම හිතන්නේ අධිකරණ නියෝගය ලැබුණා තියෙනවා. මේ බදු ලබා ගැනීම ක්‍රමේ වරදක් නැහැ. ඒ සඳහා අනුමැතිය ලැබෙනවායි කියන එක. එතකොට අපිට ඒකෙන් බිලියන 100ක් අපිට රජයේ ආදායම් විදියට වැඩි වෙනවා. ඉතින් අපි කියන්නේ එක ප්‍රතිපත්තියකට අපි ඉන්න පුළුවන් වෙන්න ඕන. එක වෙලාවකට බදු අඩු කරන්න කියනවා, එක වෙලාවකට බදු වැඩි කරන්න කියනවා. ඊළඟට කියනවා වැඩි කරපුවම කියනවා අය අඩු කරන්න කියලා. ඉතින් මෙහෙම රටක් ඉදියන්ට ගෙනියන්න අපිට පුළුවන්කමක් නැහැ. ඒ වගේම තමයි දැන් අපි විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන අපිට කියනවා ආයෝජනය ගේන්න කියලා. විදේශ ආයෝජන ගේන්න. ඇයි විදේශ ආයෝජන ගන්න බැරි? විදේශ ආයෝජන ගිරල්ලා, විදේශ ආයෝජනය ගිරල්ලා, විදේශ ආයෝජකයෙක් ගිරල්ලා ඒ සම්බන්ධව කටයුතු කරන්න ගියාම ඔන්න යනවා ආපහු උසාවියට. උසාවියට ගිහිල්ලා මේ ආයෝජනයේ විරුද්ධ තහනම් නියෝගයක් ගන්න ඉල්ලනවා. මේක ගේන්න එපා කියනවා. මේක තමයි මේ රටේ තත්ත්වේ. දැන් අපි බදු සම්බන්ධව තීන්දුවක් ගත්තම මේ රටේ අහිංසක මිනිහෙකුට බද්දක් දාපුවම ඒ මිනිහායි බද්ද ගෙවනවා. හැබැයි අපි විශාල මහ පරිමාණයේ සමාගම්, විශාල මහ පරිමාණයේ ආදායම් උපන සමාගමට බදු පැනපුවා මොකද වෙන්නේ? බදු ඒ සමාගම් ගිහිල්ලා අයගොල්ලෝ තුසාවි යනවා. ඒගොල්ලෝ කියන මේ බදු වැරදි කියලා. හැබැයි එළියට ඇවිල්ලා මේ මහ පරිමාණ ව්‍යාපාරිකයෝ රටේ ආර්ථිකයට උපදෙස් දෙනවා. රටට අවශ්‍යයි බදු. රටට බදු ගත්තේ නැත්නම් රට කොහොමද දියුණු කරන්නේ කියන එක උපදෙස් දෙනවා. හැබැයි ඒ කියන ව්‍යාපාරිකයා ඒ කියන ආයෝජකයම ගිහිල්ලා නඩුවක් දානවා තමන්ට බදු තමන්ගේ සමාගමට බදු අදිනවා නම්. ඉතින් මේ රටේ මේ තත්ත්වය අපි වෙනස් කරන්න ඕන. රටේ සෑම පුජ්‍යලයෙක්ම බදු ගෙවන පුජ්‍යලයෝ ඒක මහා පරිමාණයේ ව්‍යාපාරිකයටත් අන්තිම අසරණ දුප්පත් ජනතාවටත් ඒක අයිති. නමුත් අපි වැඩිපුර බදු සහන ලබා දිය යුත්තේ අහිංසක ජනතාවට. මොකද හේතුව ව්‍යාපාරිකයෙක් ගත්තොත් අපේ සම්පූර්ණ ව්‍යාපාරයේ 60%, 65% තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. අපි එයාට වැඩිපුර සහන ලබා දෙන්න ඕන. මහා පරිමාණයේ ව්‍යාපාරිකෝ ලාභ ලබනවා. එයාටත් යම් බද්දක් ගෙවන්න ඕන. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම කියන්නේ මේ සියලු රටේ ජනතාව, ඒ වගේම විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාව මේ බදු ගැන රටේ ජනතාවට වග කියන්න ඕන. මොකද හේතුව තමන්ට අසාධාරණ තමන්ට බදු ගහද්දි ඒක එපා කියනවා. තමන්ට බදු සහන ලබා දෙද්දි ඒක ඕනයි කියනවා. ඒක දුන්න එක හොඳයි කියනවා. ඉතින් එහෙම කරන්න බෑ. ඉතින් අපි එක රටක් විදිහට මං හිතන්නේ ආණ්ඩුවත් විපක්ෂයත් මේ කවුරු ආණ්ඩු කරද්දි අපිට තියෙන ගැටලු මේවා. ඉතින් ඒ නිසා මම පළවෙනියෙන්ම කියන්නේ මේ බදු සම්බන්ධව, විශේෂයෙන්ම බදු සම්බන්ධව තියෙන කටයුතු වල සියලු දෙනා එකට තීන්දුව ගන්න ඕන. මොකද අපිට පහුගිය කාලේ ඒක දැක්කා. මේ හැම වෙලාවකදීම ඒවට විරුද්ධව වැඩ කරුවත් තමන් ආණ්ඩුව ආපු ගමන් තමන් ඒක වෙනස් කරලා ඒ අර කියපු දෙයම තමයි ආපහු කරන්නේ. මේක තමයි ආණ්ඩුවල ස්වභාවය. ඉතින් මේම කරපුවම අන්තිම මේකේ ප්‍රතිඵලය ලැබෙන්නේ රටේ ජනතාවටත් මේ රටේ ආර්ථිකයටත් කියන එක අපි සියලු දෙනා පිළිගන්න ඕන. ඒ වගේම තමයි දැන් අපි පහුගිය කාලේ දැක්ක මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අපි මේ තමන්ගේ ව්‍යාපාර දියුණු කරන්න විශාල අවස්ථාවක් ලැබලා දුන්නා. විශේෂයෙන්ම අපේ රටේ ප්‍රතිපත්තිය තමයි අවශ්‍ය නැති ආනයනේ නවත්තලා, අනවශ්‍ය ආනයනේ නවත්තලා දේශීය කර්මාන්තකරුවන්ට තමන්ගේ ශක්තියෙන් මේ රටේ අවශ්‍ය කරන නිෂ්පාදන වැඩි කරන්න අපි අවස්ථාව ලැබලා දුන්නා. ඒකේ ප්‍රතිඵල අද අපි ලැබුවා.
මිනිත්තු දෙකක කාලයක්
විශේෂයෙන්ම අපි පහුගිය කාලේ ගත්තොත් අපි විදේශ සංචිත අපේ අඩු වුණා, අපේ ඩොලර් ප්‍රශ්නේ ආවා, අපි ඒකත් එක්ක තීන්දු ගත්තා. අපි ඒ අවුරුදු දෙකක් විතර මේ සම්බන්ධව අපි දිගටම කටයුතු කරපු නිසා තමයි අපේ දේශීය ව්‍යාපාරිකයෝ තමන්ගේ මුදල් ඒ ආයෝජන සඳහා නැවත ආයෝජනය කෙරුවේ. නැතුව අපි පහුගිය කාලේ බැලුවොත් අපේ රටේ ව්‍යාපාරිකයෝ තමන්ගේ සල්ලි යෙදෙව්වේ නැහැ ව්‍යාපාරවලට. මොකද විශ්වාසයක් නැතුව තිබ්බේ. නමුත් පසුගිය අවුරුදු දෙක තුන කාලය තුළ තමුන්නාන්සේලා සියලු දෙනා පිළිගන්නවා ආයෝජන සඳහා දේශීය ව්‍යාපාරිකයෝ විශාල මුදල් ප්‍රමාණයක් තමන්ගේ ව්‍යාපාර සඳහා දැන්වුවා. ඒකේ අපි කියපු බදු සහනයෙන් ලැබිච්ච මුදලත් මේ ව්‍යාපාරිකයෝ යෙදෙව්ව ව්‍යාපාර සඳහා. මේක අපි පිළිගන්න ඕන. අපිත් ව්‍යාපාරිකයෝ, අපි දන්නවා මේක. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා මේ වාගේ තීන්දුවක් ගද්දි, රට වෙනුවෙන් තීන්දුවක් ගද්දි මේ සඳහා සහයෝගය දෙන්න. විශේෂයෙන්ම මම කියනවා අපි සර්වපාර්ශ්වික සමුළුව ගැන අපේ ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීතුමත් කිව්වා මේ සර්වපාර්ශ්වික සමුළුවක් කියන්නේ රටේ සියලු දෙනාට දේශපාලනය කරන දේශපාලන පක්ෂවලට සහභාගී වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. අපි දැන් අපි දැක්ක පහු ඊයේ අපි අද රනිල් වික්‍රමසිංහ මහත්තුමා ගිහිල්ලා ඒ සම්බන්ධව කටයුතු කරා. රටේ ජනතාව එතකොට පැහැදීමක් එනවා. මොන වෙලාවෙ වුණත් රට වෙනුවෙන් යන වෙලාවකට ගියාට පස්සේ ඒ අපේ රට වෙනුවෙන් කටයුතු කරන්න
ඉතින්
ඒකට නොගිහිල්ලා පහුවෙන්දා උදේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා මොන හරි කියන එක නෙමෙයි අපි කරන්න ඕන. ඒකෙන් වෙන්නේ ආණ්ඩුව ශක්තිමත් වෙනවායි කියලා හිතනවනම් ඒක වැරදි. මිනිස්සු බලන්නේ, අද රටේ ජනතාව බලන්නේ මේ පක්ෂ සියලු කොහොමද මේකෙදි සහයෝගය ලබා දෙන්නේ. මිනිස්සු තීන්දුව කරයි ඡන්ද වෙලාවේ කාද දක්ෂ, කාටද දෙන්න ඕන, කාටද ආණ්ඩුවක් පත් කරන්න පුළුවන් කියලා රටේ ජනතාව එදිරට තීන්දුව කරයි. අපි සියලු දෙනාගේ මිල්ලන්නේ මේ සම්බන්ධව තමුන්නාන්සේලාගේ සහයෝගය ලබා දෙන්න, මේ බදු පනත් විශේෂයෙන් බදු සඳහා ජාතික ප්‍රතිපත්තියක් හදන්න සහයෝගය දෙන්න කියන එක අපි සියලු දෙනාගේ මිල්ලනවා.
බොහොම ස්තුතියි ගරු කබින් හෂිම් මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා.
ස්තුති මූලාසනය ඔබන ගරු මන්ත්‍රීතුමියනි, මේ වෙනකොට මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය ජනාධිපතිවරයා ජාතිය අමතන අවස්ථාවේදී දිගටම කිව්වා එතුමා නිර්මාණය කරපු ප්‍රශ්නයක් නෙවෙයි කියන තත්ත්වය. මේ ජාතික ආර්ථික අර්බුදය නිර්මාණය වුණේ ජනාධිපතිවරයා ගත්ත වැරදි තීරණ නිසා කියන එක නිතරම සාක්ෂි සහිතව විපක්ෂයක් හැටියට මේ පාර්ලිමේන්තුව තුළ සහ පාර්ලිමේන්තුව පිට අපි තොරතුරු සහිතව ඒක ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා වරද පිළිගැනීම ඉතාම වැදගත්. දැන් ප්‍රශ්නය තියෙන්නේ ජාතික ආර්ථික විවසනයක් ඇති කරන එක පමණක් නෙවෙයි, ඊට වඩා ගැටලුවක් තියෙන්නේ දැන් ජාතික ආරක්ෂාව පවා දීමේ තැනකට රට ජනාධිපතිවරයා විසින් තල්ලු කරලා තියෙනවා කියන එක තමයි අපේ හැඟීම. මොකද සිංහලෙන් කියමක් තියෙනවා, දේශප්‍රේමීත්වය වනාහි දේශපාලන තක්කඩියාගේ අවසාන තිප්පලයි කියන ඒ කියමන. ගිය මැතිවරණයේදී මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශප්‍රේමීත්වය වෙළෙඳ භාණ්ඩයක් ඇටියට අලෙවි කරලා තමයි ඡන්දය ලබා ගත්තේ. එය මේ රටේ ජාතීන් අතර ඒ වගේම විවිධ ජනකොටස් අතර වෛරය ක්‍රෝධය ඇති කරලා ඡන්ද බලය ලබා ගත්තා. එතකොට දැන් වෙනකොට අපිට පේන්නේ අපේ ජාතික ආර්ථිකය විනාශ කරලා ඉවරයි. හැබැයි අපේ ජාතික ආරක්ෂාවටත් ලොකු තර්ජනයක් ඇති වෙන්න පුළුවන් ආණ්ඩුව හරි ආකාරව වැඩ කරේ නැත්නම්, විනිවිදභාවයෙන් කටයුතු කරේ නැත්නම්, පාර්ලිමේන්තුව දැනුවත් කරේ නැත්නම්, මේ වෙනකොට මේ රටේ ස්වෛරීත්වය සහ බෞමික අඛණ්ඩතාවය වෙන්දේසි කරන තැනකට අපි ඇවිල්ලා තියෙනවා. අපි දකිනවා බැසිල් රාජපක්ෂ මහත්තයා හිටපු ගමන් ඉන්දියාවට යනවා. ඉන්දියාවට ගිහිල්ලා ඩොලර් මිලියන 500ක් ගන්න ගිහිල්ලා හතර ගාතේ වැටිලා සමහර විට මොක මොන කොන්දේසි වලට යටත් වෙලා ඒවා ගන්නවත් දන්නේ මුදල් ගන්න බලනවා. චීනයට කතා කරනවා. චීනයත් එක්ක කතා කරලා ඒ එතනින් මොන කොන්දේසි වලට යටත් වෙනවද කියලා අපි දන්නේ නැහැ. මේක මහා ප්‍රශ්නයක්. මේ වෙනකොට කතා කරනවා නම් අපට මේ මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. ඉන්දියාව මේ වෙලාවේදී අපට උදව් කිරීමට ඇත්තටම අපි කෘතඥ විය යුතුයි. ඉන්දියාවට ශ්‍රී ලංකාවේ දේශපාලන අස්ථාවරයක් ඇතිවෙන්න, ආර්ථික අස්ථාවරයක් වෙන්න ඇතිවෙන්න, සමාජ අස්ථාවරභාවයක් ඇතිවෙන්නට ඉඩ නොතියා මේ වෙලාවේදී උදව් කරන එක ඉතාම වැදගත්. අපි ඉන්දියාවට අපේ ගෞරවය සහ ස්තුතිය පුද කරන්න ඕනේ. හැබැයි අපට ප්‍රශ්නය තියෙන ඒ වගේම චීනය, ඇමරිකාව, විවිධ අපේ මිත්‍ර රටවල් අපට උදව් කරන්න සූදානම් වෙලා ඉන්න අවස්ථාවේදී මේ ආණ්ඩුව, ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව හැසිරෙන ආකාරය තමයි ප්‍රශ්නය. මොකද මේ වෙනකොට අපිට ශක්තිමත්ව ඉන්න වෙලාවක අපට රටක් හැටියට ගිහිල්ලා ඒ වෙලාවේදී ආණ්ඩුවක් හැටියට ගිහිල්ලා අපට ඒ විවිධ ආණ්ඩුත් එක්ක සාකච්ඡා කරලා මේ රටේ කොන්දේසි 90 අපට සහන ලබා ගන්න තිබුණා. අපට විවිධ උදව් ලබා ගන්න තිබුණා. හැබැයි රට පහතම තැනකට තල්ලු කරලා දැන් අපි විවිධ ඒ හතර ගාතේ ගිහිල්ලා ධන ගහගෙන අපි උදව් ඉල්ලනකොට අපි සමහරලාට වෙනත් කොන්දේසි වලට යටත් වෙන්න වෙනවා. ඒ ප්‍රශ්නය තමයි එන්නේ. ඒ නිසා මම අහන්න කැමති විශේෂයෙන්ම තවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජාතික ආරක්ෂාව රකින්නවා කියලා ආපු ඒ ගැන තවත් විශ්වාසය තියෙන මේ රටේ ජනතාව ඉන්නවා නම් මං අහන්නේ ඉන්දියාවට ගිහිල්ලා පළමුවෙන්ම වැසිල් රාජපක්ෂ මහත්තයා කතා කරලා මොකද්ද කරුවේ? අපිට මොකුත් නිකන් දීලා නැහැ. එකක් තමයි අපි බටහිර පර්යාන්තය දෙන්න වුණා. තිරුකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඩොලර් මිලියන 500ක ණයකට කෝටි ඩොලර් කෝටි ගණක් වටින ඒ සංකීර්ණයම ලබා දුන්නා. ඊළඟට අපිට ආරංචි සම්පූර්වල විදුලි බලාගාරයක් දෙන්න, යාපනයේ විදුලි බලාගාර දෙකක් දෙන්න කතා කරලා තියෙනවායි කියලා. මේක මේ පාර්ලිමේන්තුවේ දැනුවත් කරනවා නම් වැදගත්. දැන් ඊයේ පෙරේදා කැබිනට් රැස්වීමේදී කැබිනට් තීන්දුවක් අරන් තියෙනවා කියලා ආරංචි. මේකේ තොරතුරු දන්නේ නැහැ. හැබැයි මේ සභාවේදී මේ ගැන දැනුවත් කරන එක වැදගත්. මැරිටයිම් සර්වේලන්ස් සර්වේ කියන ව්‍යාපෘතිය, එහෙම නැත්නම් මුහුදු තීරයේ අධීක්ෂණ ව්‍යාපෘතිය සහ ඒ වගේම ගුවන්තලය, ලංකාවේ ගුවන්තලය තුල අධීක්ෂණ කටයුතු කිරීම සඳහා ඩ්‍රෝන හරහා අධීක්ෂණ කටයුතු කිරීම සඳහා මේ මුහුදු තීරය සහ ගුවන්තල මේ ව්‍යාපෘති දෙකම ඉන්දියාවේ සමාගමකට ලබා දෙන්නට, ඒකත් ලංසු කැඳවීම නැතුව ප්‍රසම්පාදන කටයුතු වල යන්නේ නැතුව ලබා දෙන්නට කටයුතු කරලා තීරණයක් ගත්තා කියන එක ආරංචි මාර්ග වලින් අපිට ලැබෙනවා. මේක කැබිනට් තීන්දුවක් ගත්තත් නැද්ද කියලා. ඊට අමතරව බයෝමෙට්‍රික්ස් නැත්නම් ජීවදත්ත තොරතුරු ලංකාවේ සියලු අයගේ ජීවදත්ත තොරතුරු එහෙම නැත්නම් ඇංගිලි සලකුණු ආදි වශයෙන් ඩිජිටල් කිරීමට එයත් ඉන්දියාවේ භාරත් ටෙක්නොලොජි කියන සමාගමට ලබා දීලා තියෙනවා. ඊයේ කැබිනට් තීරණය කියන ආරංචිය ලැබිලා තියෙනවා. දැන් මේවා දීලා තියෙන්නේ විනිවිදභාවයකින් තොරව. එක්කෝ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළා මේක අපේ රටේ ජාතික ආරක්ෂාවට හානියක් නොවන, මේක ඉතා වැදගත්, අපේ ස්වෛරීත්වයට වැදගත් දේවල් මේවා කොහොමද දෙන්නේ කියන එක කතා කරලා නැහැ. එතකොට මේවා තීන්දුව කරන්නේ ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ගන්න හෝ ඩොලර් මිලියන 500ක් ගන්න මේ රට බංකලොත් කරලා ඒවට දෙන තෑගිද කියලා මම අහන්න කැමතියි. ප්‍රශ්නය තියෙන්නේ චීනයත් එක්ක හෝ ඉන්දියාවත් එක්ක නෙවෙයි, ප්‍රශ්නය තියෙන්නේ මේ රටේ ආණ්ඩුවත් එක්ක. මේ ආණ්ඩුව මේ රට බංකලොත් කරලා රටවල් ගාන ගිහිල්ලා අපේ රටේ කෑලි දීලා අපේ රටේ ස්වෛරීත්වය වෙන්දේසි කරලා යම් යම් දේවල් ගන්න උත්සාහ කරනවා කියන එක තමයි අපට දැනෙන්නේ. එනිසා මේ ගැන කතා කිරීම වැදගත්. එනිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එකක් මේ
ආර්ථිකය බිඳවැටීමට වගකීම ගත යුතු වගේම මේ රටේ ජාතික ආරක්ෂාවට පළුදුවක් ඇතිවීමේ කටයුත්තට දැන් ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලට එතුමා වගකීම ගන්න සිද්ධ වෙනවා කියන එක මේ සභාවේදී අද විපක්ෂය වෙනුවෙන් අපි මේ ප්‍රකාශ කරන්න කැමැති. ඒ වගේම තමයි මෙතනින් එහාට ඇමරිකාවත් එක්කෝ චීනෙත් එක්කෝ වෙනත් රටවල් එක්ක මේ වගේ අපේ රටේ ස්වෛරීත්වය පිළිබඳව තීන්දු ගන්නවා නම් ඒක විනිවිද භාවයෙන් යුත් පාර්ලිමේන්තුව දැනුවත් කරලා රටේ ජනතාව දැනුවත් කරලා හරි ක්‍රමවේදයක් තුළ ඒවා ක්‍රියා කළ යුතුයි කියන එක අපේ හැඟීම. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා නම් දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවුරුද්දු එකහමාරකට කලින් යන්න කියලා උපදෙස් දුන්නා අපි. දෙනකොට කිව්වා ඒක රටපාවා දීමක් ඒකට යන්න ඕනේ නැහැ කියලා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් යම් කොන්දේසි දානවා නම් දාලා ඇත්තේ මේ රටේ දූෂණය, හොරකම, වංචාව, නාස්තිය නතර කරන්න කියලා. ඒක හොඳ නැහැ. හැබැයි රටේ කෑලි විකුණන එක හොඳයි. හැමතැනම ගිහිල්ලා රට වෙන්දේසි කරලා ණය ගන්න එක හොඳයි. IMF එකේ කොන්දේසි වලට වතා කියන ස්ථාවරේ තමයි ආණ්ඩුව හිටියේ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරනත් එක්කම අපිට ආරංචි දැන් මූල්‍ය උපදේශක සමාගමක් සහ නීති උපදේශක සමාගමක් පත් කරන්නට කටයුතු කරනවා ඇමරිකාවේ. හොඳම විශේෂ සමාගම් දෙකක් මේ සාකච්ඡාවල් වලට නායකාරයොත් එක්ක සාකච්ඡා කරලා ණය කල් දැමීම සඳහා. දැන් ඒක හරි, ඒක කරන්න ඕනේ. හැබැයි ඒක මොන ක්‍රමවේදයකින්ද ඒගොල්ලෝ තෝරගන්නේ? මොන විදියකටද ඒගොල්ලෝ පිළිගන්නේ? ඒගොල්ලන්ගේ ගෙවීම් ගැන කොහොමද කතා කරන්නේ? මොකද මේ වගේම සිද්ධියක් 2014 සිද්ධ වුණා. නිවාඩ් කබ්‍රාල් මහතා එදත් මහ බැංකු අධිපතිවරයා හැටියට ඒ වගේම සාකච්ඡාවක් කරලා විශේෂඥ කණ්ඩායමක් ඇමරිකාවෙන් තෝරගන්න කියලා සුබේරි කියන පට්ට හොරෙක් තෝරගෙන ඩොලර් මිලියන 6 මාරක් අපේ රටේ සල්ලි නැති කරලා දැම්මා. එතකොට මේ වෙනකොටත් මේ සමාගම් තෝරන එකේ බිස්නස් එකක් කරන්න යනවාද? ඇයි ඒක හරියට කරන ක්‍රමවේදය දැනුවත් කරන්නේ නැත්තේ කියලා අපි අහන්න කැමැති. අනිත් එක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡාවක් කරනකොට මේ තියෙන මිත්‍යාවක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි දානවා අපේ රටේ විවිධ දේවල් වෙනස් කරන්න කියනවා කියලා. එහෙම දෙයක් නැහැ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකයෝ. අපි අවුරුදු ගාණක් සමාජික වෙලා හිටියා. 2007 මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි ලංකාව දැනට ගත්ත වැඩිම ණය IMF එකෙන්. අරන් තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඩොලර් බිලියන 2.5ක් 2007 ගත්තේ මහින්ද රාජපක්ෂ. ඒතොර මේගොල්ලෝ තමයි ගිහිල්ලා තියෙන්නේ IMF එකට වැඩියෙන්ම. ඒතොර IMF එකට ගිහිල්ලා අපේ ඔක්කොම අයිතින් පාවා දෙන්න ඕනේ නැහැ. ඒක රජයේ හයිය. රජය දැනගන්න ඕනේ සාකච්ඡා කරන්න. 2017 මංගල සමරවීර ඇමතිවරයයි ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය ඇමතිවරයයි මුදල් අමාත්‍යාංශ භාරව හිටපු ඒ දෙදෙනා IMF එක 2017-18 සාකච්ඡා වාර කීපයක් තිබ්බා. ඒ වෙලාවේදී ඒ IMF එකත් එක්ක කරන සාකච්ඡාවේදී IMF එකට අපේ කොන්දේසි කීපයක් දැම්මා. අපි ඔබතුමන්ලගෙන් ලබා ගන්නා මුදල් වලට, ආධාරවලට අපි මෙන්න මේ ටික විතරයි අපට කරන්න පුළුවන් රජයක් හැටියට. ඔබතුමන්ල කියන ඔක්කොම කරන්න බෑයි කියලා. ඒ වෙලාවේදී ජාත්‍යන්තර අරමුදල ඒකට එකඟ වුණා. 2018 විශේෂයෙන්ම 2019 පාස්කිරිදා බෝම්බෙන් පසුව සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. හෝටල් කර්මාන්තයේ Tamanට ණය ගෙවන්න බැරි වෙනකොට මොරටෝරියම් එකක්, ඩෙට් මොරටෝරියම් එකක් දාන්න, එහෙම නැත්නම් తాවකාලිකව ණය ගෙවීම ඒ සංචාරක ශ්‍රේෂ්ඨය තුළ නවතා දැමීම සඳහා IMF එක එකඟ වුණේ නැතත් ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා ඒ ගැන සාකච්ඡා කළා. IMF එක එකඟ කරගත්තා. ඒ සාකච්ඡා කිරීමේදී හයිය නෙගෝසියේෂන් ස්ට්‍රෙන්ත් එක. එනිසා අපි ආණ්ඩුවට කියන්නේ අපි ඒ වෙලාවේ සාකච්ඡා කළ IMF එක කතා කරනකොට අපි කිසිම දවසක සම්මුර්ධිය අඩු කරේ නැහැ. සම්මුර්ධිය දෙගුණය කරා, සහනාධාර වැඩි කරා, ඒවා හරියට කරා. හැබැයි අපි ආණ්ඩුවට කියන්නේ IMF එකට ගියා කියලා විශේෂ මේ සාකච්ඡා ටික අනිවාර්යයෙන්ම කරන්න. හැබැයි මේ රටේ බහුතර ජන කොටසකට ලොකු පීඩනයක් තියෙනවා. ඒ පීඩිත ජන කොටස් වලට වැඩි සහනයක් ලබා දීම සඳහා මේ සාකච්ඡාවල් වල අන්තර්ගත විය යුතුයි. මේ රටේ 10,000,000කට වැඩි පිරිසක් දරිද්‍රතා රේඛාවට පහළ අද ජීවත් වෙනවා. තවත් ඒ කොටස කාණ්ඩය දැන් වැඩි වෙලා ඇති. මොකද පහුගිය මාස දෙක ඇතුළේ බඩු මිල වැඩිවීමත් එක්ක, පෝලිං වල හිට සිටීමත් එක්ක, මිනිස්සුන්ගේ ජන ජීවිතවල ප්‍රශ්න ඇතිවීම සඳහා, ආදායම් කඩාවැටීම සඳහා, තවත් ඒ දරිද්‍රතා රේඛාවේ ප්‍රමාණය විශාල වශයෙන් වර්ධනය වෙලා තියෙනවා කියන එක ඉතාම පැහැදිලිව පෙනී යනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කරන සාකච්ඡාවේදී අපි ආණ්ඩුවට මතක් කරන්නේ ඒ IMF එකේ කොන්දේසි වලට යටත් වෙන්න ඕනේ කියන එහෙම නීතියක් නැහැ. ආණ්ඩුව ගිහිල්ලා සාකච්ඡා කරන ක්‍රමවේදය මත තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා හරියට මේක කරන්න පුළුවන් කාණ්ඩායමක් එක මේ සාකච්ඡාව කර යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එම නිසා අපි විපක්ෂයක් හැටියට මේ ප්‍රශ්නය විසඳීම සඳහා නිසි වෙලාවට තීන්දුව తీරන ගත් අරන් තිබ්බනම් අද ශ්‍රී ලංකාව වස්තු බංගත්වයට පත්වෙච්ච රටක් බවට යන්නේ නැහැ. අද ශ්‍රී ලංකාව ෆේල් ස්ටේට් එකක් බවට පත්වෙලා තියෙන්නේ රජය විසින්ම මේ ප්‍රශ්නය ඇති කරපු නිසා කියන එක අපි විශේෂයෙන්ම කියන්න ඕනේ. මොකද දැන් වෙනකොට බ්ලූම්බර්ග් සංගරාවේ ඒක බ්ලූම්බර්ග් වෙබ්සයිට් එක කියන්නේ හොඳ ප්‍රමිතියක් තියෙන වෙබ්සයිට් එකක්. බ්ලූම්බර්ග් එක කියනවා ලංකාව විනාශ කරලා තියෙන්නේ එක මේ රාජපක්ෂ පාලනය කියලා. පැහැදිලිව කියනවා ලංකාව බංකලොත් කරලා තියෙනවා මේගොල්ලෝ කියලා. ඒතොර ඇමරිකාවේ හැමතැනම ලෝකයේ වටේම මේක යනවා. පෙරේද අල් ජසීරා එකේ ජාත්‍යන්තර නිවුස් ප්‍රවෘත්තිවල කියනවා ලංකාව වස්තු බංගත්වයට වැටිලා ඉවරයි කියලා. ඒතොර අවුරුදු ගණනාවක් අපි හදාපු කීර්තිනාමය 1948න් පසුව අපි විවිධ ප්‍රශ්නවලට ආර්ථික ප්‍රහාරවලට අපේ රට මුහුණ දුන්නා. හැබැයි යුද්ධ දෙකක් තියෙනකොට ඒ දවස්වල දෙපැත්තෙන් පත්වෙන විලක්කුවක් වගේ තියෙනකොට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ රට හොඳටම දියුණු කරා. මං හිතන්නේ මේ රටේ වැඩිම ආර්ථික වර්ධන වේගය තිබුණේ 1989.
ඒ
කාලේ වුණත් මේ රට බංකලොත් වුණේ නැහැ. එතකොට දැන් මේ වෙනකොට මේ රට මේ තැනට වැටීම සඳහා මේ පාලනය මේ වගකීම ගන්න ඕනේ. ඒ නිසා පළවෙනි දේ තමයි තමන්ට ආත්ම ශක්තියක් තියෙනවා නම් තමන් කියන්න ඕනේ අපි ගත්ත තීන්දුව తీරන වැරදි කියලා. ජනාධිපතිතුමා ඒ තීරණය ගන්නවා නම් විපක්ෂය ලෑස්ති ඕනි සහයක් ලබා දෙන්න. හැබැයි එතුමා හිටකන තාම කියනවා නම් තමන් ගියවන්න කරපු හැම එකක්ම හරි. මේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි ඒක පිළිගන්නේ නැහැ. රටේ ප්‍රශ්නයක් නැහැ. ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රශ්නයකුත් නැහැ. අපේ මිත්‍ර රටවල් වල හරහත් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ මේ පාලකයෝ තුල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒක වෙනස් විය යුතුයි කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති. ස්තුතියි.
ගරු අශෝක අභිසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
මුලාසන මන්ත්‍රීතුමනි, අද විශේෂයෙන්ම එකතු කළ ආගය මත බදු සංශෝධන පිළිබඳ තමයි සාකච්ඡා කරන්නේ. මේ සාකච්ඡා කරද්දී අද අපි දැක්කා මේක ඉදිරිපත් කරන්න මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරන්න ඕනේ පනතක් මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවේ නැහැ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඉදිරිපත් කළා. ඒ පිළිබඳව මූලික පළවෙනි කතාව කළෙත් ඇමතිවරයෙක් නෙමෙයි, රාජ්‍ය ඇමතිවරයෙක් නෙමෙයි, පසුපෙළ මන්ත්‍රීවරයෙක්. ඉතින් ඒ මන්ත්‍රීවරයාගේ පළවෙනි කතාවේදී මම දැක්කා මේ රට නොමග යවන පාර්ලිමේන්තු නොමග යවන විශාල කරුණු කිහිපයක් කළා. ඒ වගේම තවත් මන්ත්‍රීවරු මේ රට නොමග යවන පාර්ලිමේන්තු නොමග යවන කරුණු කිහිපයක් කළා. ඒ කතාව ආරම්භ කරපු මන්ත්‍රීවරයා කිව්වා මේ රටේ ආදායම බිලියන 200කටවත් බිලියන 2000කටවත් ගේන්න ඕනි කියලා. හැබැයි ඌට අමතක වෙලා තියෙනවා 2018 අපේ රටේ ආදායම බිලියන 1980ක් කෝටි 198000ක් තිබුණා. නමුත් මේ වර්තමාන රජය ඇවිල්ලා තමයි බිලියන 600ක් බදු අඩු කරලා එකපාරට මේ ආදායම බිලියන 1500කටත් වඩා අඩු තත්යකට පත් කළේ. එතකොට එතුමා කිව්වා 2021 අයවැය පරතරය 12.5යි කියලා. ඒක හරි. හැබැයි එතුමා කියනවා 2022 8.5ට අඩු කරලාලු. කොහොමද එහෙම වෙන්නේ? තාම 2022 වසර ඉවරත් නැහැ. එතකොට ඔවුන් මේ රාජ්‍ය ආදායම 2022 ඇස්තමෙන්තු කරලා තියෙනවා බිලියන 2500ක්. ලංකා ඉතිහාසයේ කවදාකවත් බිලියන 2500ක ආදායමක් ඇවිල්ලා නැහැ. එහෙම තත්ත්වයක් තුළ කොහොමද එහෙම ඇස්තමෙන්තු කරපු එකට 8.5 කියලා කියන්නේ? ඒ වගේම ඊට පස්සේ කතා කරපු මන්ත්‍රීවරු කිව්වා පසුගිය රජය තමයි විදේශන වශයෙන් ණයගත්ත කියලා. මේ රජය, මේ වර්තමාන රජය රාජපක්ෂ පාලනය තමයි ලංකාවේ දැනට ණය ප්‍රමාණය, සමස්ත ණය ප්‍රමාණය, නොගෙවූ ණය ප්‍රමාණය බිලියන 19000ක්, කෝටි 19 ලක්ෂයක්. මේකේ බිලියන 11000ක්, කෝටි 11 ලක්ෂයක්ම අරන් තියෙන්නේ මේ රාජපක්ෂ පාලනය. 2005 ඉඳන් 2014 දක්වා සහ 2019 20 සිට මේ දක්වා. ඉතින් මේ සමස්ත නිදහසෙන් පස්සේ සමස්ත කෝටි 19 ලක්ෂයෙන් කෝටි 11 ලක්ෂයක්ම ණය අරන්. ඒ වගේම විදේශ ණය ප්‍රමාණයක්. විදේශ ණය 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට එද්දී ඩොලර් බිලියන 11යි තිබුණේ. 2015 වෙද්දී ඒක ඩොලර් බිලියන 44 දක්වා වැඩි වුණා. ඩොලර් බිලියන 32ක් විතර වුණ ගත්තා ඒ අවුරුදු ගාන තුල. ඉන්පසුව පසුගිය රජයේ අරන් තියෙන ඩොලර් බිලියන 12.5යි. ඒ 12.5 නුත් පසුගිය රජයේ ගත්ත ණයවල පොලිය ගෙවීමට තමයි 85%ක්ම ගිහිල්ලා වේදන් කරලා තියෙන්නේ. ඒ වගේ ස්වයිරිත්ත බැඳුම් කර ගන්න තීන්දුව කරේ 2007 මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රජය. ඉතින් මොනවද කියන්නේ? ඒක නිසා තමයි මම දැක්කා මේ දවස්වල තියෙනවා මේ බ්ලූම්බර්ග් සංගරාවේ How four powerful brothers broke an island nation. ඒ කියන්නේ බහුලක් එක්ව ලංකාව විනාශ කරපු හැටි. මේක දැන් ලෝකේ පුරා යනවා. පවුලක් විසින් මේ රට විනාශ කරපු හැටි. රට ණය උගලකට හිර කරලා රුපියල් කෝටි 100කින් කරන්න ඕනේ කෝටි 300ක් ණය ආරං කෝටි 300ක් ණය ආරං කෝටි 200ක් සාක්කේ දාන කෝටි 100කින් මේක කරනවා. මේ තුල තමයි දැන් මේ තත්ත්වෙ වෙලා තියෙන්නේ. අද වෙද්දි තීන්දුව ගන්න වෙලා තියෙනවා. රාජ්‍ය ආයතන 39ක් ප්‍රතිහෝගත කරන්න යනවා. රාජ්‍ය ආයතන 39ක් මේකට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, එතකොට ඒ වගේම ගුවන්තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ඒ වගේම විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා නයාලයින් මේව ප්‍රතිවිවාහගත එහෙම 39ක්. මේ තත්ත්වය දැන් පත් වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය දේපළ විකුණන්න, අපේ රාජ්‍ය ආයතන විකුණන්න, විශේෂයෙන්ම රජයේ දේපළ කොළඹ තියෙන විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඒවා විකුණන්න තීන්දුව කළා තියෙනවා. මේ තත්ත්වයට පත් වුණේ මොකද? මේ එක පවුලක් මේ රටක් විනාශ කරපු නිසා. ඉතින් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා මේ වෙන විට. අද වෙන විට අපේ රටේ එක් පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 9ක ණයකාරයෙක් බවට පත් වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 බලයට එද්දී එක් පුද්ගලයෙක් රුපියල් 95000 ණය. දැන් රුපියල් ලක්ෂ 9ක් එක් පුද්ගලයෙක් ණය බවට පත් වෙලා තියෙනවා. මේක විශාල ඛේදවාචකයක්. අද වෙද්දී දැන් මේ බදු 50ක් ගෙනීම තුලින් දැන් විශේෂයෙන්ම අධිභාර බද්ද 50ක් ගේනවා. ඒක තුල සේවක අර්ථසාධක අරමුදලට ඒ ලාභයට 125ක බද්දක් ගන්න යනවා. සාමාන්‍ය ලංකා විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය වගේ ඒ ආයතනවල ඉන්න සේවකයන්ට ඒ මේ තියෙන අදි මේ සේවක අර්ථසාධක අරමුදලේ ඒ ලාභයෙන් ඔවුන් යම් යම් වැඩ කරනවා. ඒගොල්ලන්ට සේවකයන්ට ලබා දෙනවා, ණය මුදල් ලබා දෙනවා, එවැනි දේවල් කරනවා. නමුත් දැන් මේක කරමා මේ බද්ද ගහපුවාම ඒක කරගන්න බැරි තත්ත්වයක් අපට පත් වෙනවා. ඒ සේවකෝ මේ පිළිබඳ අපිට කියනවා මේ ගැන කතා කරන්න කියලා. මොකද සෑම එකකම සේවක අර්ථසාධක අරමුදලට මේ බදු ගැසීම තුල මේ වගේ මේ අග්‍යා එකතු කිරීම බදු වැඩි කිරීම තුල මේ මෙවැනි අරමුදල් වලට බදු ගැසීම තුල ඔවුන්ට ඒ අවශ්‍ය සුබ සාධන කටයුතු ඒ සේවකයන්ගේ කරගන්න බැරි වෙනවා. විශේෂයෙන් මේක සෑම රාජ්‍ය ආයතනයකට බලපායි. එතකොට මේ ආණ්ඩුව ඇවිල්ලා විශේෂයෙන්ම විදේශ ණය ගෙනල්ලා විදේශ ණය වැඩිම අරන් තියෙන පසුගිය කාලේ විශේෂ විදේශ අද වෙද්දි ඩොලර් බිලියන 50කට ආසන්න තියෙන විදේශ ණය. ඊයේ පෙරදා ජනාධිපතිතුමා කියනවා මම ආවට පස්සේ විදේශ ණය ගත්තෙම නැහැයි. විදේශ ණය ගත්තෙම නැහැ. දැන් මේ ඉන්දියාවට ගිහිල්ලා ගත්තේ මොනවද? ඉන්දියාවේ ගත්ත ඩොලර් බිලියනට කිසිම කොන්දේසියක් නැහැ කියලා මුදල් ලැබෙදි කියනවා. මොකද්ද කොන්දේසියක් නැහැ කියන්නේ? ඒ දෙද්දිම කියලා තියෙනවා ඩොලර් මිලියන 1000 බිලියන එකෙන් මිලියන 750ක් ඉන්දියාවෙන් බඩු ගන්න ඕනෙලු. එතකොට ඉන්දියාවෙන් බඩු ගන්න කියන්නේ කොන්දේසියක් නෙමෙයිද? ඒත් පළවෙනි එකේම දෙද්දිම කොන්දේසියක් දාලානේ. ඉතින් එතකොට ජනාධිපතිතුමා කියන මම ආවට පස්සේ ගත්තේ නැහැලු. බංග්ලාදේශිනු ඩොලර් මිලියන 200ක් ගත්තා. චීනෙ ඉන්දියාවෙන් දැන්ට අරන් තියෙන ඩොලර් බිලියන 2.4ක් මිලියන 2400ක්. ද චීනෙන් ගත්ත ඩොලර් බිලියන 1.5ක් දැන් ආයේ 2.5ක් ගන්න යනවා බිලියන 2500ක් ගන්න යනවා. මේවා මේ ණය නෙමෙයිද? මේවා මේ ණයකට එකතුනාම දැන් ඉන්දියාවෙන් ගත්ත ඩොලර් බිලියන එක ගෙවන්න තියෙන අවුරුදු 3 කිල්ලු. අවුරුදු 3 මේ ආණ්ඩුව තියෙනවද? එතකොට ඊළඟට එන ආණ්ඩුවනේ ගෙවන්න වෙන්නේ. ඉතින් එතකොට ආණ්ඩුවක් ණය ගත්තාම ඊළඟ එන ආණ්ඩුවක් ගෙවන්න වෙනවා. දැන් මේක මේ ඒ ඩොලර් බිලියනත් අවුරුදු 3කින් ගෙවන්න ආරම්භ තියෙනවා. ඊළඟ එන ආණ්ඩුවක් තමයි ගෙවන්න වෙන්නේ. මේ වෙන විට රට විශාල ප්‍රශ්නයකට ඇති කළා. දැන් බන් දලන්න ගෑස් බිල වැඩි වෙලා 4200යි. දැන් මේක හිතාමතා කරන වැඩක්ද කියලා අපිට හිතන්න.
මාත් තව මිනිත්තු දෙකක කාලයක්
තියෙනවා. වැඩි කරලා දැන් හිඟයක් ඇති කරලා තියෙනවා. ජනතාව දැන් පොලිමේ ඉඳලා ගෑස් කෙලොරි එද්දී අප්පුඩි ගහලා ජය වේවා කියලා පිළිගන්නවා. ඒතකොට රුපියල් 4000 ගන්න වැඩි වෙච්ච එක ගැන කතා කරන්නේ නැහැ. රුපියල් 1650 තිබිච්ච ගෑස් සිලින්ඩරේ 2500කින් වැඩි කරලා ජනතාව වැඩි වෙච්ච එක ගැන කතා කරන්නේ නැහැ. ගෑස් වේ පොලිමේ ඉඳලා ලොරි ආවම අප්පුඩි ගහනවා. ඒ වඳිනා ලෝරියට ඉතින් එවැනි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. බඩු මිල වැඩි වෙලා, පෙට්‍රෝල් මිල වැඩි වෙලා, පෙට්‍රෝල් වැඩි වෙච්ච එක ගැන කතා කරනවා. හිඟයක් ඇති කරලා තියෙනවා. දැන් හැමතැනම භූමි තෙල් පෝලිං වල, පෙට්‍රල් පෝලිං වල, ඩීසල් පෝලිං වල. හැබැයි වැඩිවීම ගැන කතා කරන්නේ නැහැ. මේක රජය දැන් හිතාමතා කරන වැඩක්. හිතාමතා කරන වැඩක්. කවදාකවත් ගෑස් සිලින්ඩරයක් ගෑස් එක රුපියල් 250කින් 300කින් වැඩි වුණාම තමයි කෑ ගැහුවේ. දැන් 2500කින් වැඩි වෙලා හැබැයි ජනතාව තුෂ්ටි භූතෝ බලාගෙන ඉන්නවා. ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. ලංකාවේ පවුල් 60 ලක්ෂයක් තියෙනවා. මේකෙන් 57 ලක්ෂයකටම ජීවත් වෙන්න බෑ. පවුල් ලක්ෂ 3ක් විතර ඉන්න හොඳට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි පවුල් 57 ලක්ෂයකටම ජීවත් වෙන්න බෑ. සමෘද්ධි පවුල් 20 ලක්ෂයක් තියෙනවා. සමෘද්ධි පවුලකට කීයද දවසක ඩොලර් 2000කට වඩා අඩුවෙන් හම්බෙන්නේ? ඩොලර් 2ක් කියන්නේ රුපියල් 500ක්. මාසෙට රුපියල් 15000ක්. මාසෙට ජීවත් වෙන දැන් රුපියල් 70000ක් යනවා කියලා රජයේ සංඛ්‍යාලයකට කියනවා. ඒතකොට හතර දෙනෙක් ඉන්න පවුලක් කොහොමද ජීවත් වෙන්නේ? අද වෙද්දි ලංකාවේ ඛණ්ඩ නැහැ කියලා රටේ ජනතාව ඉන්දියාවට යනවා. ඔබතුමිය බලන්න ඉන්දියාවට යනවා දැන් රටේ ජනතාව. දැන් ඔහොම කියද්දී දකුණේ මහින්ද රාජපක්ෂලා ගමේ අය එයි ඒ ළඟට ඒ පැති තියෙන රටකට කොහේ හරි
පුද වැඩ කියලා තියෙන් හොඳ වෙලාට පත් ලගේ රටක් න ඔස්ට්‍රේලිය තියෙන් දිකක් ඇති එහම ගිය ඔස්ට්‍රේලියාවට එන්න පා කියලා හැමදා වැද්දාන දැන් ඉන්දියාවට දැන්ඩම පවුල් 10-15ක් ගිහිල්ලා ලංකාවේ ඛණ්ඩ නැහැ කියලා කවදාද එහෙම වුනේ ලංකා ඉතිහාසයේ කවදාකවත් එහෙම වෙලා නැහැ නේ රටේ ජනතාවට රටේ ඉන්න බැරි තත්ත්වය ඉතින් මේ පවුල ඒකින්ද තමයි මේ
තියෙන්නේ මගේ කාලය අවසන්
කරනවා කියන්නේ මෙන්න මේක මම නැවත වරක් කියනවා how four powerful brothers broke the island nation ලංකාවට කරපු වැඩේ අපිට වෙච්ච දෙයක් ඉතින් මේක විශාල ප්‍රශ්නයක් මේක විසඳන්න කියලා තමයි අපි කියන්නේ අපි මුලින් ඉඳන් කිව්වා මේක 2020 ඉඳන් කිව්වා 21 ඉඳන් කිව්වා මේකට තීන්දුව ගන්න කියලා අද ඩොලර් එක රුපියල් 320යි කලු කඩේ මේක තව රුපියල් 400 වෙයි
ආදී
වුණත් කෑම අපි කොහමද ජනතාව ජීවත් වෙන්නේ ඒකින්ද අපි රටේ ජනතාවට කියනවා මේක මේ මේ ගැන හිතන්න ආණ්ඩුවට කියනවා කරන්න බැයි නම් කරන්න පුළුවන් කියනකොට දීලා යන්න ඩොලර් බිලියන 20ක් විතර ඕනේ මේක හදන්න ආයේ ඩොලර් බිලියන 20ක් අපිට අපිට පුළුවන් ඒ ඩොලර් බිලියන 20 හොයන්න
මේ වෙලාවේ වැඩබදු සංශෝධනය පිළිබඳව සාකච්ඡා කරද්දී විශේෂයෙන්ම මූල්‍ය ආයතනවල වැඩබද්ද 15% ඉඳලා 18% දක්වා ඉහළ දැමීමත් ඒ වගේම සුපර් ගේන් ටැක්ස් එක අපි දන්නවා ලාභය සහ පොලිය මත වාර්ෂිකව රුපියල් මිලියන 2000කට වැඩි ආදායමක් ලබන ලාභයක් ලබන ආයතන සම්බන්ධයෙන් 25%ක ඒ බද්ද පිළිබඳව අපි සාකච්ඡා කළා මීට කලින් අවස්ථා ගණනාවකදී අත වශයෙන්ම අද දවස වෙනකොට රට තුළ ලෝකේ පවතින ඒ ආර්ථික සුනාමියේ ලක්ෂණ බොහෝ රටවල් වල අද වෙනකොට ක්‍රියාත්මක තත්ත්වයක් අපි දකිනවා. අපි දකිනවා මේ කොරෝනා වසංගතය ඉතා දරුණු විදිහට රටවල් වල ආර්ථිකයට මරු පහරවල් එල්ල කළා. අත වශයෙන්ම අපි සෞභාග්‍ය දැක්ම කියන ප්‍රතිපත්ති සමුදාය මත අතිකරු ජනාධිපත්‍යතුමා බලයට පැමිණෙන්නේ මේට අවුරුදු දෙකකට ආසන්න කාලයකට පෙර ආතුව නොවැම්බර් 16 වෙනිදා 2019 එතුමා පැමිණ ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත ලෝකෙ කිසිවෙකු පිළිතුරු අපේක්ෂා නොකළ බලාපොරොත්තු නොවන හිතාගන්න නොහැකි වසංගතයකට ගොදුරු වෙන තත්ත්වයක් තමයි අත වශයෙන්ම ලෝකේ ව්‍යාප්ත වුණේ වගේම ශ්‍රී ලංකාවේ ජනාධිපත්‍යතුමා ඇතුළු රජයට මුණ දෙන්න සිදු වුණේ ඒ නිසා අත වශයෙන්ම රට එකපාරකදී නෙවෙයි දහවතාවකදී වසා දැමීමට සිද්ධ වුණු ආර්ථික තත්ත්වයක් තුළ තමයි අද අපි මේ ආර්ථික යථාර්ථයකට මුහුණ දෙන්නේ. ඒ නිසා මෙතන ඉන්න විපක්ෂයේ මන්ත්‍රීවරු මැරිලා ඉපදුනා වගේ කතා කරනකොට මම හිතනවා මේක ඇත්ත යථාර්ථයේ මත පිහිටලා කතා කරනවා නම් මේ අද සාකච්ඡාව ඉතාමත්ම ඵලදායි වෙනවා කියලා. අපි දන්නවා අපි ලෝකේ රටවල් විවෘත වීම ක්‍රියාත්මක වුණේ විකාශනයක ප්‍රතිඵලයක් විදියට. නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතල විවෘත කිරීමකට ලක්ුණ අවස්ථාව තමයි 1977 දී ජය ජයවර්ධන ජනාධිපතිවරයා හමුවේ විවෘත කරපු ශ්‍රී ලංකාවේ ආර්ථිකය. ලංකාවේ විකාශනයක ප්‍රතිඵලයක් විදිහට නෙවෙයි මේ ආර්ථිකයේ වෙළඳපළ සමාජීය වෙළඳපළ ක්‍රමයට විවෘතාර්ථික ක්‍රමයකට පරිවර්තනය වුණේ ලංකාවේ තියෙන එන්නත් කරපු විවෘතාර්ථිකයක් එකවර හිතාගන්න බැරි විදිහට විවෘතාර්ථික එන්නත් කරපු එකක් තමයි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි 1977 දී ඩොලරයකට රුපියල් 8ක් ගෙවන වෙලාවේ පහුවදා වෙනකොට ඩොලරයකට රුපියල් 16ක් දක්වා 100කින් ඉහළ ගිය නැත්නම් විනිමය පාකිරීමකට ලක්ුණේ හරියට රුපියල් 8ක් නැයි තිබ රටක් එක දවසකදී රුපියල් 16ක් දක්වා ඉහළ ගියපු තත්ත්වයක් උදා වුණේ මේ විවෘතාර්ථික ප්‍රතිපත්තියත් එක්ක. මම කියනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් පිට මේ විදියට ලංකාව විවෘතාර්ථිකයක් බවට පරිවර්තනය කරනකොට මම හිතනවා එදා ඉතාමත්ම කල්පනාවෙන් හිතන්න තිබුණා රට දහවතාවකදී නෙවෙයි එකවතාවකදී වසා තැබුවොත් එහෙම රට ආනයන අපනයන වලට යොමු වෙච්චි හුරු කරපු ඒ ආර්ථිකයට පිළිතුරු හිතන්න බැරි විදිහට බිත්තියට හේතු වෙන දවසක් උදා වෙනවා කියලා අපේ උගත් අශෝක බේසිංහ මන්ත්‍රීතුමා කතා කරන්නේ ඉතිහාසයේ කබිර රෂීම් මන්ත්‍රීතුමාත් කතා කරන්නේ ඉතිහාසයේ ලංකාවේ විවෘතාර්ථික මේ ප්‍රතිප විපත්තිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙනාව විදියට තමයි එතුමාලගේ කතාවල සාරය විතර මට පේන්නේ. නමුත් මේ විවෘතාර්ථික ප්‍රතිපත්තිය බරපතල ලෙස හඳුන්වා දීම සිද්ධ වෙන්නේ 1977 දී. මේ විවෘතාර්ථික ප්‍රතිපත්තිය නිසා අපට සිද්ධ වුණේ මොකක්ද? අපි බොහෝ භාණ්ඩ රට ඇතුළේ නිෂ්පාදනය කරන්න 70 සිරිම භණ්ඩාරනායක මැතිණිය උත්සාහ කළා. ඒ අඩුපාඩුකම් තිබෙන බව අපි පිළිගන්නවා. නමුත් දේශීය නිෂ්පාදන ආර්ථිකයක් දලුලා ලියලා වැඩෙන්න පටන් ගත්තා. නමුත් 77 දී මොකද උනේ? සියලුම දේවල් ආනයන මත සාපේක්ෂ වාසි සිද්ධාන්තය මත ලෝකේ රටවල් වලින් බාණ්ඩ මිලදී ගන්න තත්ත්වයට පරිවර්තනය කළා. ඒ නිසා අපේ රට හුරු කළා නිෂ්පාදන ආර්ථිකයක ඉඳලා පාරිභෝජනවාදී ආර්ථිකයකට හුරු කළා. අපි දන්නවා ලෝහ කර්මාන්තේ වේවා නැතිනම් පේෂ කර්මාන්තේ වේවා දේශීය යැපුම් කෘෂි කර්මාන්තේ වේවා ඒ වගේම වතු කෘෂි කර්මාන්තේ වැවිලි භෝග වගා වේවා දේශීය නිෂ්පාදන ආර්ථිකයක් 70 ඉඳලා වැඩෙමින් පැවතුණා. නමුත් ඒ සියල්ල අකාමකා දමන්න සිද්ධ වුණේ 77 විවෘතාර්ථිකයවට පස්සේ. අද වෙනකොට මොකද වෙලා තිබෙන්නේ? අපි අද හරියට කතා කරන්නේ ගෝඨාභය ජනාධිපතිතුමාවට පස්සේ අපි මේ තරම් කාලයක් නිෂ්පාදනය කරපු ඩීසල් වලට මොකද උනේ? අපි මේ තරම් කාලයක් නිෂ්පාදනය කරපු පෙට්‍රල් වලට මොකද උනේ? ගෝඨාභය ජනාධිපතිතුමා එනකන් අපි මේ තරම් කාලයක් දේශීය නිෂ්පාදනය කරපු ගෑස් ටැංකි වලට සිලින්ඩර් වලට මොකද උනේ? දේශීය වශයෙන් අපි නිෂ්පාදනය කරපු කිරිපිටි වලට මොකද උනේ? දේශීය වශයෙන් තනිකරම නිපදවපු සිමෙන්ති වලට මොකද උනේ කියන එක තමයි විපක්ෂ ගරු මන්ත්‍රීතුමලා අද අඳෝනා තියන්නේ. හැබැයි මම කියනවා ගරු මන්ත්‍රීවරුනි, අපේ රට එහෙම නිෂ්පාදන ආර්ථිකයක් තිබ්බ රටක්ද ගෝඨාභය ජනාධිපතිතුමා බාරගත්තේ? අපි අවංකව තේරුම් ගමු 105% තිබ්බ ආසන්න ආර්ථික වර්ධන වේගය 2015 දී 2019 ඔබ බාර දෙනකොට තිබුණේ 2.3% ආර්ථික වර්ධන වේගයක්. ඒ නිසා පාස්කු ප්‍රහාරයත් එක්ක ලංකාවේ ආර්ථිකයේ සංචාර කර්මාන්තය වගේ ආර්ථික මර්මස්ථාන සුණු විසුණු වෙලා තිබුණේ. මෙහෙම සුණු විසුණු වෙච්ච ආර්ථිකයක් බාරගත්ත ජනාධිපතිවරයෙක් හිතාගන්න බැරි විදියට ලෝක වසංගතයකට ගොදුරු වෙලා කොරෝනා වසංගතයත් එක්ක මිනිස්සුන්ගේ ජීවිත දානය දීම පිළිබඳව ඉල්ලීමටයි වැඩිම වශයෙන් අවධානය යොමු කරන්න සිද්ධ වුණේ. එදා ඔබ මොකද්ද කිව්වේ? එදා ඔබ කිව්වේ මිනිසුන්ගේ ජීවිතවල දාන්නේ ලබා දීම එන්නත් කරන්නේ සුවපත් කිරීමට අවධානය යොමු කරන්න ආර්ථිකය කවදා හරි හදා ගන්න පුළුවන් කියලා කිව්වේ. රට බලහත්කාරකමින් වහන වෙලාවේ සමග ජන බලවේගයේ ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ දකුණේ කඩවල් නැගෙනහිර කඩවල් කඳුකරේ කඩවල් මේ සියලු වෙළඳ ව්‍යාපාර වසා දමන වෙලාවේ ආර්ථිකයට පහරක් වදින බව යලි යලි ආණ්ඩු අවධාරණය කරද්දී ඒ තුන් හිතකින්වත් හිතන්නේ නැතිව මොකද කරේ? රටේ ආර්ථිකය වසා දැමීම නියමයෙන් අනියමින් ඔබ කළා. ඊට පස්සේ අද වෙනකොට දැන් වෙලා තිබෙන්නේ අපට සැපේම් ජාල කඩා වැටීමේ ඒ අවධානමට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. සභාපතිතුමනි, ඔබ දන්නවා ලෝකයේ සිමෙන්ති නිෂ්පාදනය කියන්නේ කරන්නේ ක්ලින්ක කියන ඒ හුණුගල් වලට ආසන්න සමාන ඒ පාෂාණ ජාතියකින් හදන්නේ. නමුත් ඒවා ලෝකයේ නිෂ්පාදනය අඩු වෙලා තිබෙනවා. සැපේම සීමා වෙලා තිබෙනවා. ඒ නිසා මිල ගණන් වල ඉහළ යාමක් වෙලා තිබෙනවා. ඔබ දන්නවා කිරිපිඩි වගේ නිෂ්පාදන ලෝකේ නිෂ්පාදනය කරන අලෙවි කරන ප්‍රබල රටවල් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් ලෝකේ වැඩිම කාලයක් ඔස්ට්‍රේලියාව තමයි වසා දමලා තිබෙන රටක් විදිහට. මේ නිසා ෆොන්ටේරා සමාගමට සිද්ධ වුණ ඔබ දන්නවා සැපේ මේ පහළ දැමීම කෙතෙක්ද කියලා. ඒ නිසා අපට කිරිපිඩි ලබා ගැනීම ආනයනය කිරීම සීමාවක් ස්වභාවික ඇති වුණා. ඒ වගේම තමයි තිරිඟු පිඩි නිෂ්පාදනය සහ ආනයනය කැනඩාව, ඔස්ට්‍රේලියාව මේවා නිෂ්පාදනය කරනවා. පහුගිය කාලේ රට තුල අවශ්‍යතා සපුරන්න බැරි වෙච්ච නිසා සීමා කළා. ඒ නිසා ලංකාවට තිරිඟු පිටි ලබා ගැනීම මිල ඉහළ යමේ ප්‍රවණතාවයත් සැපීමේ සීමාවටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. රට ඇතුලේ මේ සීමාවන් සියල්ලට මුහුණ දෙන වෙලාවේ රටේ තියෙන ප්‍රමාණය කළමනාකරණය කරගැනීමට සිද්ධ වුණේ. අපේ ළඟම මිත්‍රයා ඔබ දන්නවා රුසියාව, යුක්රේනය. යුක්රේනයෙන් සංචාරකයෝ ගේනවා කියලා විපක්ෂය දා මොන තරම් අඳෝනා නැගුවාද? නමුත් ඔබට මම කියනවා රුසියාව සහ යුක්රේනය අපේ සමීප මිතුරන්, අපේ තේ කර්මාන්තයේදී, අපේ සංචාර කර්මාන්තයේදී, ඒ වගේම ඛනිජ තෙල් ආනයනයේදී මොන තරම් වැදගත් වුණාද? මේ රටවල් දෙක යුද්ධයකට පැටලීම නිසා අපට මේ සැපේම් ජාල කඩා වැටීම තවදුරටත් පීඩනයකට යොමු වුණා. මම කියන්නේ රජයක් විදිහට ජනාධිපතිව මොකද්ද දුන්න ආදර්ශය? එතුමා දුන්න ආදර්ශය මොකද්ද? සභාපතිතුමනි, එතුමා බලයට ආපු වහාම සිය කැබිනට් මණ්ඩලයේ පහත හෙලීමේ යෝජනාව, ඒ වගේම වාහන භාවිතයේ අඩු කිරීමේ යෝජනාව, එතුමාගේ කාර්ය මණ්ඩල සීමා කිරීමේ යෝජනාව, ආ ජනාධිපති වැල්ශීර්ස් අඩු කිරීමේ යෝජනාවලිය මෙතුමා රටට අවධාරණය කරේ රාජ්‍ය වියදම් ජනාධිපතිවරයාගේ ඉඳලා පහළ දැමිය යුතුයි කියන ආදර්ශය එතුමා ලබා දෙන්න පටන් ගත්තේ. නමුත් ඒ පටන් ගන්න අවස්ථාවේදීම මේ වසංගතයේ ලංකා පුරා භයානක විදියට පැතිරුණා. අද අපි කතා කරන්නේ රට දහපාරක් නෙවෙයි එක පාරක්වත් පහළ දැම්මේ නැති විදියට. ඒ නිසා සභාපතිතුමියනි, එතුමා එහෙම ආදර්ශයක් දීලා රට මේ වියදම් ශීර්ෂ හැකි තරම් සීමා කරලා රටේ දේශීය නිෂ්පාදනය නගා සිටීමට තමයි උත්සාහ කරේ, ප්‍රයත්න දැරුවේ. නමුත් කොරෝනා වෙලාව මොකද්ද කිව්වේ? මේ කොරෝනාව නතර කරන්නට බැහැ. රටේ මිනිස්සු භාගයට භාගයක් මිය යනවා. ඉන්දියා විශාල මහනුවර වගේ රටපත් වෙනවා කියලා නොමැති බිල්ලන් මැවීමෙන් ජනතාව කුපිත කිරීමකට යොමු කළේ නැතිද? අනවශ්‍ය මාතෘකා මොන තරම් මහජනතාව ඉදිරියට ගෙනාවාද? නමුත් සභාපතිතුමියනි, අතිගරු ජනාධිපතිතුමා, මේ වසංගතයේ හමුවේ රටක් සුවපත් කිරීමේ කෙටි කාලීන යෝජනා ක්‍රම එතුමා යෝජනා කරා. ඒ වගේම තමයි මැදිහා දිගු කාලීන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න එතුමා යෝජනා කළා.
මුතුමන් තම මිනිත්තු දෙකක කාලයක්.
ඔබ දන්නවා අතවසෙම අද වෙනකොට අපිට අපේ විදේශ සංජිත පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අද අපේ විපක්ෂ මන්ත්‍රීතුමාලා කියනවා 2005 දී ලංකාව ණය අරගෙන තිබ්බා රුපියල් බිලියන 2226.7ක්. 2014 දී 7486.8ක් මධ්‍යම රජයේ ණය බර. අර 2226ක ප්‍රමාණය මධ්‍යම රජයේ ණය බර අඩු කරොත් රුපියල් බිලියන 5000ක වගේ ණය ප්‍රමාණයක් තමයි මහින්ද ජනාධිපතිතුමාට ඔබට බාර දෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි මහින්ද ජනාධිපතිතුමා කාලේ ඔබලා හිතනවා නම් එකම එක දෙයයි කරේ කියලා, උතුරු නැගෙනහිර යුද්ධය නැති කරේ කියලා ඔබ කියනවා නම් මම කියනවා ඒක අපි රුපියල් බිලියන 5000කට සීමා කරනවා නම් මොකුත්ම නොකර 2014 ඉඳලා 2019 වෙනකන් 7486.8කට තිබ රුපියල් බිලියන ණය ප්‍රමාණය 13031.5කට ගෙනාවා. මේ කාලය තුල අපිට පෙන්වන්න පුළුවන් එකක් ඇත්තේ නැහැ. නමුත් අද ඔබ කටමැත දොඩවන්නේ හරියට අර අවුරුදු 74ක් විෘත්තාර්ථික ක්‍රමික විකාශනයේ අද පිටියට හේතු වෙලා තිබෙනවා තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ. අපි 77 ඉඳලා ගත්තොත් අවුරුදු 40කට පස්සේ විෘත්තාර්ථික ආදීන වලට තමයි අද මුණ දෙන්නේ. අපි යෝජනා කරනවා ගරු සභාපතිතුමනි, කෙටි කාලන වශයෙන් අපි යෝජනා කරලා තිබෙනවා අපේ මිත්‍ර පාක්ෂික අපේ හිතවත් රටවල් වලින් මේ අවස්ථාව විදේශ සංචිත වර්ධනය කර ගැනීමට මහජනතාවගේ දැනෙන මේ අවශ්‍යතාවලට අවශ්‍ය සැපයම ප්‍රදානය ලබා දීම සඳහා ඉන්දියාවත් එක්ක අපි සාකච්ඡා කරලා ඒ අවශ්‍ය ඩොලර් මිලියන 2000ක ප්‍රමාණයක් අපිට ලබා දීලා තිබෙනවා. ඒ වගේම කටාර් රාජ්‍ය සමග සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම තවත් රටවල් ගන්නාවක් එක්ක ජනාධිපතිව පෞද්ගලිකව මා හිතනවා අතිවිශාල කාලයක් සැසමයක් ඔහු වැය කරනවා මේ අවශ්‍ය කෙටි කාලීන ණය අනුමුදා සම්පාදනය කර ගැනීම වෙනුවෙන්. ඒ වගේම තමයි මැදි කාලීන වශයෙන් මම ජාතික ජන බලවේගෙන් අහනවා රුපියල් මිලියන ඩොලර් මිලියන 2000ක් ඉදිරි කරන්න පුළුවන් යෝජනාවක් තියෙනවා. ඔබතුමාලා පාර්ලිමේන්තුවේ බැයිනම් එළියේ ඉඳගෙන නුගේ කොණ ඉඳගෙන පුළුවන් නම් කියන්න ලංකාවේ විදේශ අධ්‍යාපනයට ළමයිට රුපියල් ඩොලර් මිලියන 2000ක් වාර්ෂික වැය කරනවා. ඒක නතර කරගන්න පෞද්ගලික විශ්වවිද්‍යාල ඇෆිලියට් යුනිවර්සිටිස් ලංකාවේ පටන් ගන්න ඔබ ශක්තිය දෙනවද නැද්ද කියලා ඔබ කියන්න. ඒ වගේම තමයි ඔබට මම කියනවා ආදායම් මාර්ග යෝජනා පොච්චිදී ඉඳලා නැගෙනහිර ජැටිය ඉඳලා තෙල් ටැංකි ත්‍රිකුණාමලේ දක්වා කරන සියලු යෝජනා ඔබ සලකන්නේ නැතිනම් සර්වපාක්ෂික සම්මේලනයක ඔබගේ අදහස් දක්වන්නේ නැත්නම් ඔබ නුගේගොඩදී ත්‍රස්තවාදී යෝජනාවක් ඉදිරිපත් කරනවා.
අපි
බලේ පාවිච්චි කරලා අවුරුදු දෙකමාරක් තවත් ජන්දයක් තියන්න බැරි තත්ත්වයක් තියෙන 20 ආණුක ව්‍යවස්ථා සංසදන අනුව ඒ සංශෝධනය අකමකලා ප්‍රජාතන්ත්‍ර නොවන විදියට ඔබ රටේ බලය අල්ලීමට අනියමින් යෝජනාවක් කරන නුගේ කොළදී ඒක හෙලා දකිමින් කාලය ලබා දුන්නට ස්තුතියි. ඔබ දෙරමින් යාට ඔබම ස්තුතියි.
ගරු අජිත් මාන්නපේර මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන නිරුඩ මන්ත්‍රීතුමනි, අද එකතු කළ අගය මත බදු සංශෝධනයේ පනත සංශෝධනය කරන අවස්ථාවේ මම හිතනවා මේ රටේ තියෙන ප්‍රශ්න වලට මේ බදු පනත සංශෝධනය කර කර ඉඳලා හරියන්නේ නැහැ. රටේ තියෙන අද දැවැන්තම ප්‍රශ්නේ වෙලා තියෙන මේ ඩොලර් අර්බුදය තමයි තියෙන ප්‍රශ්නේ. අපි බැලුවොත් විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ ජීවන වියදම ඔය ගහන බදු නිකන් මහමුදල පොල්ලෙලි දානවා වගේ. නමුත් ඊට වඩා මහා විශාල ප්‍රමාණයක ඩොලර් වල අර්බුදය නිසා ප්‍රශ්න එනවා. ඉතින් ආණ්ඩුව මේවා විසඳන්න සර්වපාක්ෂික සමුළු කැඳවනවා. සර්වපාක්ෂික සමුළු කැඳවන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් වියදම අඩු කරන්නත් රාජ්‍ය වියදම අඩු කරන්න කලින් කල්ප මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා වගේ මේ පාර්ලිමේන්තුවේ මුදල් ඇමතිවරයා අගමැතිවරයා ජනාධිපතිවරයාට සහභාගී වෙන්න පුළුවන්. මේ කට්ටිය මේ පාර්ලිමේන්තුව සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අනිත් එක පාර්ලිමේන්තුව දින දවස් මාසිකට දින 8යි රැස් වෙන්නේ. ඉතින් තව දවස් තියෙනවා 22ක්. ඒ 22 තුල උදේවරු කැන්ටින් එක වහලා දාන්න. උදේවරු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙතෙන්ට එනවා. ඇවිදilla අගමැතිතුමා මුදල් ඇමතිතුමා ඇහැට දැක්කේ නැහැ මාස 6කින් විතර. අගමැතිතුමා ආවා විනාඩි 5න් ගියා යන්න. අද ඇවිදilla. එතකොට අනිත් ජනාධිපතිතුමාට තුමාගේ බලතල වල මේ පාර්ලිමේන්තුවට සහභාගී වෙන්න පුළුවන්. ඇවිදilla කතා කරමු. කතා කරලා මේ ප්‍රශ්න විසඳමු. නිකන් සර්වපිත්තල ලෝකයක් මවන්න සර්වපාක්ෂික කැබිනට් සර්වපාක්ෂික සමුළු කැඳවන්න නැතුව මේ පාර්ලිමේන්තුවේ කතානායකවරයවත් එන්නේ නැතුව මේ මුදල් ඇමතිවරයවත් එන්නේ නැතුව මොනවද සර්වපාක්ෂික සමුළු කැඳවලා කරන්නේ? මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ රැස් වෙනවානේ. මේක එකතු වෙන්න පුළුවන්. මේක වියදමක් නෑ. එකතු වෙන්න පුළුවන්. හැම මන්ත්‍රීවරයෙක්ම මේකට එනවා. ඇවිල්ලා කතා කරන්න පුළුවන්. කැන්ටින් එක වහලා දාන්න. වහලා උදේවරු විතරක් දවස් 22ක් තියෙනවා පාර්ලිමේන්තුවේ. මේ මේ සභාශාලාව වහලා තියෙනවා දවස් 22ක් මාසෙකට. කතා කරන්න පුළුවන්. ඇයි ඒ දෙක කරන්නේ නැත්තේ? ඒකින්ද මම කියන්නේ අර පොඩි ළමයි වැල්ලේ මාලිගා හදනවා වගේ ප්‍රශ්න වලට විසඳුම් හදන්න බෑ. ඒකින්ද ආණ්ඩුවට කියනවා මේ ජනතාවගේ ප්‍රශ්න වලට එක්ක සෙල්ලම් කරන්න එපා. විශේෂයෙන්ම මේ ලදරු උත්තර දෙන්න එපා. හදනවා නම් මේ පාර්ලිමේන්තුව මූල්‍ය බලතල තියෙනවා. ඇවිදilla මුදල් ඇමතිවරයාට කියන්නේ කතා කරන්න කියලා. අගමැතිවරයාට කියන්නේ කතා කරන්න කියලා. එන්න කියන්න. සාකච්ඡා කරන්න එන්න කියන්න. සියලු මන්ත්‍රීවරු මේකට රැස් වෙනවා. විහිළු කරන්න සපයන්න එපා කියන එක. අද විශේෂයෙන්ම තව තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඩොලර එක බලන්න. දවස් 3ක්. දැන් මාසෙකට ඉස්සෙල්ලා සති 3කට ඉස්සෙල්ලා බැලුවොත් 205යි. අද වෙනකොට 300යි. බ්ලැක් මාකට් ප්‍රයිස් එක ගිය 350යි. ඉතින් මේ ඩොලර එක පාවෙන දැන් මේ රජයට අපි හැමදාම මං කියන්නේ ආර්ථික විශේෂඥයෝ කිව්වා 205 බැඳලා තියාගන්න එපා. 205 තියාගන්න එපා කියලා ආර්ථික විශේෂඥයෝ කිව්වා. එතකොට මේ විපක්ෂයෙන් හැමතිස්සම මතකලා ඩොලර එක අල්ලගෙන ඉන්න එපා කියලා. නමුත් බැරිම තැන මේගොල්ලෝ තියාගෙන ඉන්න හැමදාම ප්‍රශ්න වලට විසඳුමුන්නේ අස්සය ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේ වැඩනේ කරන්නේ. කොවිඩ් එන්නේ නැතගෙන ආවේ පැණි මුට්ටික් දාලා මේ ධම්මික පැණිත් බිලා ලෙඩ් මැරෙන්න පටන් ගත්තට පස්සේ තමයි කොවිඩ් එන්නේ නැත ගේන්න පටන් ගත්තේ. ඒ වගේ දැන් ඩොලර එක අතෑරියා ඔක්කොම ප්‍රශ්න වුණාට පස්සේ ඒ ඩොලර එක අල්ලගෙන ඉන්නේ නැද්දි කළු කඩයක් නිර්මාණය වුණා. 200 205ට අල්ලගෙන නැති 250ට 240ට කළු කඩේ ඩොලර විකුණන්න පටන් ගත්තා. දැන් ඒ ඩොලර එක අතෑරිය ගමන් ඒ කළු කඩේ තවත් එහාට යනවා. එතකොට ඩොලර එක අල්ලගෙන ඉන්න කාලේ ඩොලර් බිලියන 50ක පාඩුවක් ශ්‍රී ලංකාවට සිදු වුණා කියන එක විශේෂඥයෝ ආර්ථික විශේෂඥයෝ පැහැදිලි කරනවා. ඉතින් මේ මොකද්ද මේ ආර්ථික ක්‍රමවේදය? අද බලන්න දැන් බඩු මිල වැඩි වුණා පිටරටවල බඩු වැඩි වෙනවා කියලා. බඩු වැඩි වෙනවට වඩා ප්‍රශ්න යන්නේ ගරු මූලාසන නිරුල මන්ත්‍රීතුමනි කන්ටේනර් කීයක් වරායි හිර වෙලා තියෙනවද? ඒ වරායි හිර වෙලා තියෙනකොට ඒ ආනයන කරුවා ගෙවන්න ඕනේ නැද්ද වරායට ඩැමරේජ්? වරායට ඩැමරේජ් ගෙවන්න තියෙනවා.
මම තව මිනිත්තු දෙකක කාලයක්
ගන්නවා. එතකොට වරායට අඩි 20 කන්ටේනරයක් කන්ටේනර් 250ක් තියෙනවා. මාස දෙකක් හිර වෙලා තියෙද්දි රුපියල් 16 ලක්ෂයක් ගෙවන්න ඕනේ ඩැමරේජ්. එතකොට කිරිපිටි ටික මිල වැඩි වෙන්නේ නැද්ද ඩැමරේජ් කියලා? මේ 16 ලක්ෂ ඩැමරේජ් වලට කන්ටේනර් එකකට ගෙවන්නේ වරාය අධිකාරියටයි ෂිපින් කම්පැනි එකටයි. අයි කන්ටේනර් පෙට්ටියක් වරාය ඇතුළේ තියාගෙන ඉන්නකොට ගෙවන්න තියෙනවා. වරාය භූමිය පාවිච්චි කරන්න ගෙවන්න තියෙනවා. රජයේ වැරදි හින්දා. එතකොට මේ ඩොලර් ටික දැන් ඊයේ තීන්දුවක් කරන් තියෙනවා. දැන් යහපාලන ආණ්ඩු කාලේ ප්‍රයිවට් බැංක් වලට එන සල්ලි වලින් 105ක් ඩොලර් ගත්තා මහ බැංකුවට. දැන් ඊට පස්සේ මේ ආණ්ඩුවට පස්සේ 125ක් 30ක් ගත්තා. දැන් ඊයේ තීන්දුවක් කරන් දිලා 130ක් බැංක් වලට එන සල්ලි ඔක්කොම ඩොලර් බලහත්කාරයෙන් මහ බැංකුව ගන්නවා. ඒතර බැංක් වල ඉතුරු වෙන්නේ 150යි. ඒතකොට 150න් ආනයනය කරුවන් ගේන බාණ්ඩ වලට සල්ලි ගෙවන්න පුළුවන්ද? එතකොට ආණ්ඩුව ඒ අස්සෙන් ඩොලර් නෑ ආණ්ඩුවට දෙන්න. නමුත් වරාය හිර වෙලා තියෙන කන්ටේනර් වලට ආණ්ඩුව වරාය අධිකාරිය සල්ලි ගන්නවට ඇමරේජ් ලක්ෂ ගාණක් ලක්ෂ 16ක් විතර ගෙවන්න තියෙනවා කන්ටේනර් සපේ වූ ෂිපින් ලයින් එකට. එතකොට මේ මිනිස්සු කොහෙන් හරි මේක ක්ලියර් කරගන්න ඕනේ. ක්ලියර් කරගෙන නොගත්තත් ප්‍රශ්න එතන ඒ හින්දා තමයි රජය පාර්ලිමේන්තුවෙන් බැහැර වෙලා තියෙන්නේ. ඒ කන්ටේනර් ක්ලියර් කරන්න බඩු ගෙන්න ණයට මිල කියන්න වෙලා තියෙන්නේ. එතකොට මේක ක්ලියර් කරගන්න ඕනේ හින්දා මේ වරායෙන් නිදහස් කරගන්න ඕනේ මිනිස්සු ඇදෙනවා බ්ලැක් මාකට් කඩේට කළු කඩේට. එදා මුදල් ඇමතිවරයාත් කිව්වනේ යුද්ධ කාලේ බඩු ගත්තේ කළු කඩෙන් කියලා ඩොලර් ගත්තේ කියලා. ඉතින් මේ රටේ ජනතාවත් ඇදෙනවා. එතකොට මේක අර සරුංගලේ යනවා වගේ මේක එක ගානකට ඩොලර එක ආණ්ඩුව පාවෙලා යනවා. කළු කඩ මුදලාලි තව උස්සනවා. ඒකට මේක පාවිලා කළුකට මුදලාලි ගන්නට යනවා කළුකට මුදලාලි තවත් උස්සනවා මේ වගේ ඩොලර එක මේක බිස්නස් එකක් කරගන්න හම්බෙන්නේ නැහැ රටේ ආර්ථිකය පවතින්නේ නැහැ ඒව පාලනය කරන ක්‍රමවේදයක් හදන්න ඕනේ මම බැලුවා
ඔතමගේ කාලය අවසන් කරමන්තුතුමා
හරි කිරිපිටි කිලෝ එක බැලුවා දැන් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් බඩු ගෙන්නන්න හදනවා ගෙන්නන්න හදනවා මේ සිංහල අවුරුද්දේවත් බෑනේ ගෙන්න ගන්න මේ රජයේ තියෙන ක්‍රියාදාමයේ දිහා බැලුවාම ඉන්දියාවේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් සල්ලි දුන්නට ඒක 28 වෙනිදා වෙනකල් නම්බර් දෙන්න කියලා තියෙනවා බඩු ගෙන්නනකොට සිංහල අවුරුද්ද පයින්නවා ඒතකොට සිංහල අවුරුද්ද මිනිස්සු ගැට දරන්නේ කොහොමද ඒ විතරක් නෙමෙයි ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් දෙන සල්ලි ඉන්දියන් බඩු වලට විතරයි ගේන්න පුළුවන් ඒතකොට පරිප්පු ගේන්නේ ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු එන්නේ විවිධ රටවල් වලින් කොත්තමල්ලි එන්නේ තවත් රටකින් මේ වගේ රටවල් වලට කොහොමද ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් සල්ලි ගෙවන්නේ එහෙනම් මම කියනවා මේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට සෙල්ලම් කරන්න එපා ජනතාව පෝලිං වල තියන්න එපා දැන් ජනතාව කියන බඩු මිල කීය වුණත් කම නැහැ පෝලිමේ ඉන්නේ නැතුව ගන්න තියනවා නම් කියලා ඒ හින්දා මේක මීට වඩා ජනතාව ගැන හිතලා මේ රටේ දුක් විඳින මිනිස්සු ගැන හිතලා මීට වඩා තීන්දුව తీරන ගන්න අර පොඩි ළමයි වැල්ලේ මූදු වැල්ලේ සෙල්ලම් ගෙවල් හදනවා වගේ තීන්දුව తీරන ගන්න එපා කියලා විශේෂයෙන්ම රජයට කියනවා
ඔබ ස්තුතියි